ප්‍රශ්න අංක 6 ගරු රෝහිණි කුමාර විජේරත් මහත්මිය කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යතුමියගෙන් ඇසීමට
මම අහනවා ගරු කතානායකතුමනි
ගරු අමාත්‍යතුමිය
ප්‍රශ්න අංක 6 A1 ළමා අපචාර වැළැක්වීම සහ එවැනි අපචාර වලට ගොදුරු ළමයින් ආරක්ෂා කිරීම හා ඔවුන්ට ප්‍රතිකාර කිරීම පිණිස ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමේ කාර්ය සඳහා සහ සියලු ආකාරයේ වූ ළමා අපචාර වලට එරෙහි වූ ක්‍රියාමාර්ග සම්බන්ධීකරණය හා නියාමනය කිරීම සඳහා ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය ස්ථාපිත කරලා තියෙනවා 1998 අංක 50 දරන ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ පනත යටතේ A2 එම අධිකාරිය සඳහා අනුමත කර ඇති සේවක සංඛ්‍යාව 618ක් A3 මේ වන විට සිටින සේවක සංඛ්‍යාව 336යි පුරප්පාඩු 282යි මේ වන විට එයින් 109ක් බඳවා ගැනීම සඳහා කටයුතු කරලා තිබෙනවා A4 අපයෝජනයට ලක්වන ළමුන් සම්බන්ධයෙන් අධිකාරිය සතුව නීතිමය බලයක් තිබෙනවා ජාතික ළමා ආරක්ෂණ අධිකාරී පනතේ 14 වන වගන්තියේ ආ සිට න දක්වා වන වගන්ති වලින් අධිකාරියට ඇති නීතිමය බලය පිළිබඳව පහත පරිදි සඳහන් කරලා තියෙනවා ළමා අපචාර වැළැක්වීම සහ එවැනි අපචාර වලට ගොදුරු ළමයින් ආරක්ෂා කිරීම උන්ට ප්‍රතිකාර කිරීම සඳහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමට ආණ්ඩුවට සහාය දැක්වීම ළමා අපචාර වළක්වා ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ඒ වගේම අපචාර වලට ගොදුරු වන් ආරක්ෂා කිරීම අපචාර වලින් ආරක්ෂා කරනු ලැබීමට ළමයින් සතු අයිතිවාසිකම් පිළිබඳව සහ මේ පිළිතුරේ සඳහන් වෙලා තියෙන්නේ අපචාර කියලා. නමුත් මම හිතන්නේ ඒක අපචාර අපයෝජන දෙකම විය යුතුයි කියන එක. වැළැක්වීමේ ක්‍රම පිළිබඳව දැනුවත් කිරීම ඇතුළුව මේකේ ඒක දීර්ඝ ක්‍රියාවලියක් තියෙනවා. සියලුම ආකාර ළමා අපචාර අපයෝජන අදාළ නීති ක්‍රියාත්මක කිරීම නියාමනය කිරීම ඒ වගේම සියලු ආකාර ළමා අපචාර අනාවරණය කර ගැනීම හා වැළැක්වීම සම්බන්ධයෙන් විදේශ ආණ්ඩු හා අන්තර්ජාතික සංවිධාන සමග සම්බන්ධීකරණයෙන් කටයුතු කිරීම සහ තොරතුරු හුවමාරු කර ගැනීම සඳහා වූ දීර්ඝ ක්‍රියාවලියක නීතිමය බලයක් මෙම අධිකාරිය සතු වෙනවා. A5 එම නීතිය ක්‍රියාත්මක කරන ආකාරය පනතේ 14 වන වගන්තියේ UU සහ O යන වගන්ති ක්‍රියාත්මක කිරීම සඳහා ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය විසින් පැමිණිලි මෙහෙයුම් මාර්ගෝපදේශය 2020 වර්ෂයේදී හඳුන්වා දී ඇති අතර ඒ අනුව ළමා අපයෝජන සම්බන්ධයෙන් නීතිය නිසි පරිදි ක්‍රියාත්මක වන්නේද එම ළමා අපයෝජන විමර්ශන පොලිස් ස්ථානමගේ නිසි පරිදි සිදු කරන්නේද යන්න පිළිබඳව නියාමනය උපදෙස් සැපීම සහ අදාළ මැදිහත්කරණය සිදු කරනවා 14 වගන්තියේ ආ සහ ඈ යන උපවගන්ති ක්‍රියාත්මක කිරීම සඳහා ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය විසින් සිදු කරන නඩු නියාමනය පර්යේෂණ සහ අධ්‍යයනයන් සහ අධිකාරිය වෙත ලැබෙන පැමිණිලි අනුව ලබා ගන්නා දත්ත මත පදනම්ව සිදු කරනවා අනෙකුත් උපවගන්ති බලාත්මක කිරීමේදී එක් එක් ආයතන අංශ වෙත පවරා ඇති කාර්යභාරය අනුව අනුමත සංකල්ප පත්‍රිකා මත පදනම්ව ක්‍රියාත්මක කිරීම සිදු කරනවා A6 එම ආයතනයේ ශක්තිමත් කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග 1998 අංක 50 දරන ජාතික ළමා ආරක්ෂණ අධිකාරී පනත සංශෝධනය කිරීම සඳහා කටයුතු කරලා මේ වෙනුවට නීති ගැටුම්පත් සම්පාදක වෙත යොමු කරලා තිබෙනවා ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරමින් දැන් පවතිනවා ආයතනයේ පුරප්පාඩු සඳහා සේවකයන් බදවා ගැනීම සිදු කරමින් පවතින අතර තනතුරු 109ක් බදවා ගැනීම සඳහා කැබිනට් අවසරය ලැබිලා තිබෙනවා ඉන් පුරප්පාඩු 46ක් බදවා ගැනීම අවසන් කරලා අනුමත තනතුරු 109න් ඉතුරු පුරප්පාඩු 63 සඳහා මේ වන විට සම්මුඛ පරීක්ෂණ සිදු කරමින් පවතිනවා බදවා ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරනවා නිලධාරීන් සඳහා ධාරිතා සංවර්ධන වැඩසටහන් සිදු කිරීම අභ්‍යන්තර සාකච්ඡා මගින් ගැටළු විසඳා ගැනීම ආයතනික අභ්‍යන්තර කටයුතු ඒකකය මගින් දූෂණ හා අවදානම් හඳුනා ගනිමින් ඒවා අවම කර ගැනීමට සැලසුම් කරණය ආයන්න අදාළ නොවේ
ගරු මන්ත්‍රීතුමිය
ස්තුති ගරු ඇමැත්තුමිය, ඔබතුමියගේ ප්‍රශ්නයේ උත්තරය ගැන කිව්වහම 618ක් ඉන්න ඕනි. මං හිතන්නේ 150කට ආසන්න ප්‍රමාණයක ඌනතාවයක් එතන තියෙනවා. ප්‍රාදේශීය ළමා ආරක්ෂණ නිලධාරීන් 369ක් ඉන්න ඕනි. මං හිතන්නේ ඉන්නේ 200යි. ඒකෙනුත් විශේෂයෙන් කියන්න ඕනේ පුත්තලම, බදුල්ල, කිලනොච්චිය, මුලතිව්, මන්නාරම කියන දිස්ත්‍රික්කවල විශාල වශයෙන් නිලධාරීන් ගිහිඟයක් තියෙනවා. පුත්තලම දිස්ත්‍රික්කයේ ඉන්නේ එක නිලධාරියෙක්. ඒ වගේම බදුල්ල දිස්ත්‍රික්කයේ ඉන්නේ නිලධාරීන් 3 දෙනයි. ඉතින් ඔබේ පිළිතුර ගත්තොත් ඒක එහෙමයි. ඔබතුමියට මම මගේ පළවෙනි ප්‍රශ්නෙට යන්න කලින් මෙන්න මේ ගැන අවධාරණය කරන්න ඕනේ. ඔබතුමිය දන්නවා මම වන්දනාගාර කීපයකට ගියාම මේ දවස්වල මේ බන්ධනාගාර ගැන තියෙන නිසා මම මේ කියන්නේ, රැඳවුම් මධ්‍යස්ථානවල සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානවල කාන්තාවන් විශාල සංඛ්‍යාවක් 54 වගන්තිය දාලා සිරගත කරලා තියෙනවා. එතකොට මේ කාන්තාවනුත් එක්ක දරුවනුත් විශාල ප්‍රමාණයක් ඇතුලේ ඉන්නවා. ඒ නිසා මම මේ ප්‍රශ්නේ මෙහෙම අහන්නේ, දැන් ඒ ඇතුලේ ඉන්න දරුවන්ගෙත් වගකීම තියෙන රජයේ. දැන් මෙතන ඉඳගෙන ඒ කාලේ අනුර කුමාර දිසානායක ජනාධිපති, අද වර්තමාන සේනාධිනායක සහ ජනාධිපතිතුමා මෙතන ඉඳලා කිව්වා, රජේ බාරයේ සිටින රැඳුම් මධ්‍යස්ථානවල ඉන්න සියලු දෙනාගේ වගකීම තියෙන්නේ ආණ්ඩුව සතුව කියලා. හැබැයි දැන් දවස් දෙකකට උඩදී ඩෙංගු රෝගය සම්බන්ධයෙන් විශාල ප්‍රමාණයක් ඒකට ගොදුරු වෙලා ඉන්නවා. බෙහෙත් ලබා දෙන්න කියලා කාන්තාවන් වහලේ උඩට නැංගහම සහ ඒ ආශ්‍රිත ඇති වෙච්ච ගැටලුවේදී
ගරු මන්ත්‍රීතුමිය, ඔබතුමිගේ ප්‍රශ්න යන විනාඩි දෙකක් ඔබතුමියට.
හරි, ඔබතුමා පොඩ්ඩක් අහගෙන ඉන්නකෝ.
නෑ, ඔබතුමා ඔබතුමීට විනාඩි දැන් දෙවෙනි විනාඩියත් ඉවරයි.
හරි, නෑ මම මේ විනාඩි දෙකක් ගියේ නැහැ ඒකට. එතකොට ඩෙංගු වලට බෙහෙත් ඉල්ලපුවාම මම දැක්කා සේනාධිනායකතුමාගේ මේ ජනාධිපතිතුමා රජේ බාරේ ඉන්නවා කිව්වායට දුන්නේ වෙඩි උණ්ඩය. ඒ නිසා මම ඒ ගැන හෙලා දකිනවා. ඒ වගේම මේ මියගිය අය අතර දරුවන් සහ කාන්තාවන් සිටිනවා නම් ඒ අයව දැනුවත් මේ හෙලි කරන්න කියලාත් මම මේ වෙලාවේ ඉල්ලීමක් කරනවා. ඒ වගේම ගරු මැතිනිය, අපි දන්නවා දෙයක් වෙන්න කලින්
ප්‍රශ්නේ අහන්න යන්නේ.
මම යෝජනාවක් ඔබතුමීට කරනවා. විශේෂයෙන්ම අපි දන්නවා අපේ රටේ දරුවන් හැම අතින්ම අනාරක්ෂිතයි. ඒකට හේතුව අපි දන්නවා මානසික වශයෙන්, ඒ වගේම ලිංගික අපයෝජනයන්ට සිද්ධ වෙනවා ඉස්සෙල්ලා කතා කරා වගේම, ඒ වගේම සෞඛ්‍යමය පැත්තෙන් ගත්තත් මන්දපෝෂණයේ වගේ තත්ත්ව තියෙනවා.
ගරු මන්ත්‍රීතුමිය, ඔබ දැන් විනාඩි 3ක් අතුරු ප්‍රශ්නෙට ආරම්භ
කළා. ඉතින් ඔබතුමා
නෑ, ඔබතුමිය මේ 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 ඔබතුමිය මේ
නෑ. අනේ මහත්තයෝ පොඩ්ඩක් අහගන්න ඕනේ.
මේක ගරු මන්ත්‍රීතුමිය, විනාඩි 3ක් ඔබතුමිය දැන් ආරම්භ
තියෙනවා.
අතුරු ප්‍රශ්නයක් තියෙනවා.
විශේෂ පොලිස් දුෂ්මර්ශන ඒකකයේ නිලධාරීන් හා ප්‍රමාණවත් පහසුකම් නොවන නිසා ළමා අපයෝජන සම්බන්ධයෙන් කඩිනම් මැදිහත් වීමට නොහැකි තත්ත්වයක් උදා වෙනවා.
ඒ
නිසා මම ඔබතුමීට යෝජනා කරනවා රැකවදන මධ්‍යස්ථාන, පරිවාස දෙපාර්තමේන්තුව, ආගමික සිද්ධාස්ථාන ආශ්‍රිතව, ඒ කියන්නේ බෞද්ධ වෙන්න පුළුවන්, කතෝලික වෙන්න පුළුවන්, හින්දු වෙන්න පුළුවන්,
පාර්ලිමේන්තු සම්ප්‍රදාය තේරෙන්නේ ගරු අමාත්‍යතුමිය
ගරු මන්ත්‍රීතුමිය
ඔබ තුමී දැන් විනාඩි 4 විනාඩි මේ යන්නේ. අතුරු ප්‍රශ්නේ විනාඩි 4 මේ විනාඩි යන්නේ. මට තේරෙන්නේ නැහැ ගරු මන්ත්‍රීතුමිය ඔබ මොනවා කරනවද කියලා. නෑ, කාන්තාව නෑ ගරු මන්. නෑ, ඔබ තුමිය දැන් විනාඩි 3 විනාඩියත් ඉවරයි, දැන් 4 විනාඩි යන්නේ. කාන්තාව නේ ගරු මන්, ඔබතුමිය අවසන් කරන්න.
අවසන් කරන්න, මයික් එක දෙන්න.
අවසන් කරන්න.
ඉතින් මම යෝජනා කරනවා මෙන්න මේ ළමයින් රැඳී සිටින තැන්වල ඒ අයව බලන්න. විශේෂයෙන්ම මම අර කිව්වා වගේ සියලුම තැන්වල පාසල් වෙන්න පුළුවන්, බන්ධනාගාර වෙන්න පුළුවන්, ළමයි ඉන්නේ කොතනද, එතනට
අධීක්ෂණය
සඳහා ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය යටතේ අධීක්ෂණ නිලධාරියෙක් පත් කරන්න කියලා මම යෝජනා
කරනවා. අවසන් කරන්න. ඔබ ප්‍රශ්න නෑ විනාඩි මේ ගරු රෝහිණි කවිරත්න ගරු මන්ත්‍රීතුමිය, ඔබ 10:23 ඉඳන් දැන් 10:28 දැන් තාම ප්‍රශ්න අහලා නැහැ. දැන්
ඔබතුමියගේ යෝජනාව බාර ගන්නවා.
සීරියස් නේ, මතක තියාගන්න. එක වාචිකාරණ ප්‍රශ්නයකට තියෙන්නේ පිළිතුරු දෙන්නත් විනාඩි 6යි. ගරු රවි ගරු මේ ගරු මන්ත්‍රීතුමිය
හයි නංගියේ තව
එක විනාඩියක් තියෙන්න ඕනේ.
ඒ විනාඩිය දෙන්න. ඒ මේ ජෝක් එකක් කරගන්න එපා
කරු. කිසිම ජෝක් එකක් නැහැ ගරු කතානායකතුමා. මේ පාර්ලිමේන්තුවට මගේ අතුරු ප්‍රශ්න අහන්න දෙන්න.
ගරු එමෙතුමා කාරණාවෙන්ද මන්ත්‍රීතුමිය. ඔබතුමා ගරු
මගේ විනාඩිය දෙන්න.
ඔව්. පොලසරේ ගරු කතානායකතුමනි ඔබතුමාගේ අභිමතයට අපි ගරු කරනවා. හැබැයි ඒ අභිමතය දෙවිදියක් වෙන්න බෑ.
නෑ ගරු
මන්ත්‍රී. ඔබතුමා ආණ්ඩු පක්ෂයට එක විදියකුත් විපක්ෂයට තේම සලකන්න එපා කරුණා කරලා.
ආණ්ඩු පක්ෂයට
කරුණා කරලා ඒ පාත්‍රය කරන්න එපා ගරු කතානායකතුමා. ඒ නිසා තමයි මේ වෙන්නේ.
ඔබතුමා ගරු රෝහිණි කරුණාත් මන්ත්‍රී කවිරත් මන්ත්‍රී ඔබතුමිය
අහන ප්‍රශ්නය
අවසන් කරන්න.
ගරු එමෙතුමිය ඔබතුමිය දන්නවා මේ වෙනකොට ප්‍රාදේශීය ළමා ආරක්ෂණ නිලධාරීන් උපාධිධාරීන් තමයි බඳවා ගන්නේ. හැබැයි ඒ අය ඉන්නේ මේ වෙනකොට MA3 කාණ්ඩයේ යටතේ. ඒ කියන්නේ ලිපිකරු සේවයට සමාන්තරව ඉන්නේ. එතකොට මේ අය අතර ඉන්නවා මනෝවිද්‍යාව, සමාජ විද්‍යාව, අපරාධ විද්‍යාව, ළමා ආරක්ෂණය පිළිබඳව පශ්චාත් උපාධි කරපු අයත් ඉන්නවා. එතකොට මේ අය මෙන්න මේ වැටුප් කාණ්ඩයේ ඉන්න ඕනේ MA MN4 ඒ වගේම MN5 වල.
ගරු මන්ත්‍රීතුමනි
ඔබට මෙන්න මේ අය රැකියාවන් අතහැරලා යනවා මේ සම්බන්ධයෙන් ඔබතුමී ගන්න ක්‍රියාමාර්ගයේ කුමක්ද?
ගරු මන්ත්‍රීතුමනි මේක ස්ටේජ් එකක් නෙවෙයි වෙන දේශපාලන වේදිකාවක් නෙවෙයි ගරු ආණ්ඩු
ඒ පිළිබඳව
මේ කරන්න විනාඩි
පිළිබඳව කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව හා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සමග සාකච්ඡා කරලා තියෙනවා ඒක ඉදිරියේදී සිදු වෙනවා මන්ත්‍රීතුමිය.
ඔබතුමීගේ දෙවෙනි ප්‍රශ්නේ අහන්න පුළුවන්
ඉතාම කෙටි. ගරු එමෙතුමිය දැන් මේ වෙනකොට පනත සම්බන්ධයෙන් ඔබතුමිය කිව්වා ඒක 98 හදපු පනතක්. එතකොට අදට ගැලපෙන විදිහට ඒක වෙනස් වෙන්න ඕනේ. ඒකේ තියෙන බලතල හැටියට විමර්ශන කටයුතු නියාමනය කිරීම, නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳව කටයුතු කිරීම, අපරාධ නඩුවල ප්‍රගතිය පිළිබඳව විමර්ශනය කිරීම. එතකොට නඩු මේ වෙනකොට 46,000ක් දරුවන්ගේ අපයෝජනයේ සම්බන්ධයෙන් ගොඩ වෙලා තියෙනවා. එතකොට ඒව සම්බන්ධයෙන් උත් පැවරලා තියෙනවා. ඊළඟට නීතිපති දෙපාර්තමේන්තුවත් නියාමනය කරන්න පුළුවන්, පොලිසිය නියාමනය කරන්න පුළුවන්, අධ්‍යාපන අමාත්‍යාංශය ආදි වශයෙන් ඕනම එකක් නියාමනය කරන්න පුළුවන්. නමුත් අපි දන්නවා මේ අවශ්‍ය සහයෝගය නොදෙන. අපි දැක්ක ගිය සැරේ අර සිද්ධියේදී, අනුරාධපුරයේ සිද්ධියේදීත් පොලිසිය සහයෝගය දුන්නේ නැහැ කියලා ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ නිලධාරිනියක් ප්‍රකාශ කරා මේ කෙවිතක් කරන් පස්සෙන් යන්න සිද්ධ වුණා කියලා. එනිසා මේ පුළුල් බලතල මේ නියාමනය සම්බන්ධයෙන් පුළුල් බලතල මේ අධිකාරිය වෙත පැවරිලා තියෙනවා මදි. එනිසා මේකේදී අනියාමනය කරන්න හැකියාව තියෙන්නේ පරිවාස ආගමික හා පුණ්‍යායතන යටතේ තියෙන ළමයි ඉන්න තැන් පමණයි. එහෙම නැතුව පරිවාස දෙපාර්තමේන්තුවේ යටතේ සහ රජයේ අධීක්ෂණයේ යටතේ ඇති ළමා ආරක්ෂණ මධ්‍යස්ථාන නියාමනය කරන්න තරම් ප්‍රමාණවත් බලතල මේ පනතේ නැහැ. එනිසා ඔබතුමී දන්නවා ඒ සම්බන්ධයෙන් කෙටුම්පතක් 2023 සහ 24 වර්ෂවලදී හිටපු සභාපතිතුමාගේ යටතේදී කෙටුම්පතක් ඉදිරිපත් කරා. ඒ වගේම 2024දී දණ්ඩි නීති සංග්‍රහයේ සංශෝධනයන් වෙන්න ඕනේ කියලා. මොකද්ද ළමයින්ට සිදුවන කායික දඬුවම් වැළැක්වීම සඳහා පසුගිය රජයේදී විශේෂඥ කමිටුවක් මගින් කෙටුම්පතක් සකස් කරලා කැබිනට් අනුමැතියක් ලැබුණා. මට දැනගන්න ඕනි මෙන්න මේ ඒක 2025දී පාර්ලිමේන්තුවට ගේන්න බැරි වුණා, ගෙනල්ලා ඒක සම්මත කරගන්න බැරි වුණා. මෙන්න මේ කියන කාරණා දෙක සම්බන්ධයෙන්, ඒ කියන්නේ ශාරීරික දඬුවම්, කායික දඬුවම් දීම සම්බන්ධයෙන් ගෙන අප
මන්ත්‍රීතුමිය අවසන් කරන්න.
ඒ සහ අර නියාමනය සඳහා නිසි බලතල සම්බන්ධයෙන් මේ පනස සංශෝධනයට ඔබතුමිය ගන්න ක්‍රියාමාර්ග මොකක්ද කියන එක මේ සභාවට දැනුම් දෙන්න.
ඉතාම
හෙට පෙරවරු 11:00 කායික දණ්ඩනය සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම සඳහා රැස්වීමක් අපි අපේ මේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳව කාර්ක සභාවේ අපි යෝජනා කරලා අපි සැතියනවා. හෙට උදෑසන 11:00 ඒ සඳහා සහභාගී වෙන්න කියලා මම ඔබතුමීට ආරාධනා කරනවා.
ශ්‍රාංක 7 ගරු සුසන්ත කුමාර නවරත්න මහතා කුෂිකර්ම පස් සම්පත් ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යතුමා ඇසීමට.
ගරු කතානායකතුමනි,
ආණ්ඩු පක්ෂයේ
ප්‍රධාන කතානායකතුමනි මෙතනින් ඉදිරියට යන කලින් එතුමියගේ කතාව ඇතුලේ එතුමියට මයික් එක ඔන්ලා තියෙන වෙලාවේ කතානායකවරට අපහාස නන්දමින් තමයි කතා කෙරුණේ. ඒ නිසා කරුණාකරලා පාර්ලිමේන්තුවේ ගරුත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන්, කතානායකවරයාගේ ගරුත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් මම හිතනවා ඒක ඉවත් කරගත්තොත් හොඳයි කියලා. මොකද කතානායකවරයාට අපහාස කරන්න දෙන්න බෑ, තමන් ලැබෙන අවස්ථාව පාවිච්චි කළා.
අන්සාඩ් එකෙන් අදාළ මේ දේවා ඉවත් කිරීමට ඉල්ලා අවශ්‍ය කටයුතු කරන්න සුසන්ත කුමාර නවරත්න මහතා කුෂිකර්ම පස් සම්පත් ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යතුමා ඇසීමට.
ගරු කතානායකතුමනි,
ගරු ගරු සුනිල් වටකළ නියෝජකතුමා 38
38 අත ගරු කතානායකතුමනි විශේෂයෙන් මේ ගරු සභාවේ අවධානයට ලක් කරනවා අතුරු ප්‍රශ්න නැගීමේදී පැහැදිලිවම ස්ථාවර නියෝගවල 38 අතේ විශේෂයෙන් කියලා තියෙනවා අතුරු ප්‍රශ්න මුල් ප්‍රශ්නයට හෝ ඒ සඳහා දෙන පිළිතුරට අදාළ විෂයට පමණක් සීමා විය යුත්තේ කියලා. ඔබතුමාටත් යම් යම් දේවල් ප්‍රකාශ කරමින් මෙතන ඒ මුල් ප්‍රශ්නයට අදාළ නැති කොටස් ඕනෑ තරම් මේ පාර්ලිමේන්තුවේ කාලිකවා කියවනවා. ගරු කතානායකතුමනි මේ විදිහට මේ පාර්ලිමේන්තුවක් මේ විදිහට යන්නේ ඉඩ දෙන්න බෑ. තර්ජනයට ලක් කළා ඔබතුමාට යම් යම් අභියෝගයට ලක් කළා වෙලාව ගන්නවා කියන්නේ
මේ පළවෙනි අතුරු ප්‍රශ්න යන්න විනාඩි 5ක් ගත්තා දෙවෙනි ප්‍රශ්න යන්න විනාඩි 3ක් ගත්තා.
මොකද්ද මේ විකාරය?
ගරු කුචිකර්ම පස්සම්පත් ඉඩම් සහ අමාත්‍යතුමා
ගරු කතානායකතුමනි සුසන්ත කුමාර නවරත්න මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නයට මාසයක් කල් ඉලා සිටිනවා.
පස්රංක 8 ගරු එම් එස් උදුමා ලැබ්බේ මහතා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යතුමාගේ සිමට.
ගෞරව සභානාරෝහලේ එනුඩේ කල්වේ ගෞරව අමාත්‍යතුම
ගරු කතානායකතුමනි
ගරු අමාත්‍යතුමා
ගරු උදුමා ලැබ්බේ මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නයට පිළිතුර ආ1 සීමාවාසික වෛද්‍ය පුහුණුව සම්පූර්ණ කර වෛද්‍ය සභාවේ ලියාපංච වී ඇති උපාධිධාරීන් 1443ක් ශ්‍රී ලංකා ආයුර්වේද වෛද්‍යවරුන් ලෙස පත්වීම ලබා ගැනීමට සුදුසුකම් ලබා සිටි 2018 2019 සහ 2020 වසරවල උපාධිය ලබාගත් සිසුන් 303ක් සඳහා අවසන් වරට 2025 වර්ෂයේ නොවැම්බර් මාස ආයුර්වේද වෛද්‍ය නිලධාරීන් ලෙස පත්වීම ලබා දීමට කටයුතු කර ඇත. ආ2 2023 වර්ෂයේදී ආයුර්වේද වෛද්‍ය සේවයේ ප්‍රාථමික ශ්‍රේණියේ වෛද්‍ය නිලධාරීන් 62ක් සඳහා බඳවා ගැනීම සිදු කර ඇත්තේ 2022-12-31 දිනට විශ්‍රාම ගන්වන ලද වෛද්‍ය නිලධාරීන් සංඛ්‍යාවට සමාන ප්‍රමාණයක වන පරිදිය. එෙහිදී 2022-12-31 දිනට ආයුර්වේද වෛද්‍ය නිලධාරීන් 55ක්ද සිද්ධ වෛද්‍ය නිලධාරීන් 6ක්ද යුනානි වෛද්‍ය නිලධාරීක විශ්‍රාම කොට ඇත. ඒ අනුව 2022-12-31 දිනට ආයුර්වේද සිද්ධ සහ යුනානි වෛද්‍ය නිලධාරීන් තනතුරු වලට අදාළව විශ්‍රාම ලවා ඇත නිලධාරීන් සංඛ්‍යාව 62ක් වන අතර ඊට සමානුපාතිකව සංඛ්‍යා වලින් අයදුම්කරුවන් තෝරා ගන්නා බව 2023-3-17 දින ඇතිව ප්‍රසිද්ධ කර ඇති ගැසට් පත්‍රයේ ඇති අයදුම්පත් කැඳවීමේ නිවේදනයේ සඳහන් කර ඇත. 2023 වර්ෂයේදී බඳවා ගැනීමේදී සිදු වූ ප්‍රමාද දෝෂයකින් සිද්ධා යුනානි වෛද්‍ය කර්මයට අයත් පුරප්පාඩු සිද්ධ වශයෙන් ගන්නේ වී ඇති බව සඳහන් කරමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් විසින් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සෞඛ්‍ය සේවා කමිටුව වෙත අංක 2-2-2-7-6 පොදු හා 2-2-7-6 පොදු හා 2023-7-11 දින ඇති ලිපිය මගින් දැනුවත් කර ඇත. තවද එම අවස්ථාව වන විට 2023 වර්ෂයේ පත්වීම් බාර නොගන්නා බව නිලධාරීන් 5 දෙනෙකු විසින් කර ඇති දැනුම් දීම අනුව එම පුරප්පාඩු සඳහා කුසලතා ලේඛන ඊට පසු උසුකම් ලබන ආයුර්වේද වෛද්‍ය කර්මයටත් අපේක්ෂකයන් 4 දෙනෙකු සහ යුනානි වෛද්‍ය කර්මයටත් අපේක්ෂකයන් නිර්දේශ කර සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් මගින් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සෞඛ්‍ය සේවා කමිටුව වෙත යොමු කර ඇති නමුත් එම පුරප්පාඩු සඳහා නිලධාරීන් බඳවාගෙන නොමැත. ආ 2025-12-31 දිනට ශ්‍රී ලංකා ආයුර්වේද වෛද්‍ය සේවයේ ප්‍රාථමික ශ්‍රේණියේ වෛද්‍ය නිලධාරී පුරප්පාඩු 119ක් වන අතර නව බඳවා ගැනීම කටයුතු සිදු කිරීමට අනුමැතිය ලබා ගැනීම සඳහා රාජ්‍ය සේවයේ බඳවා ගැනීම ක්‍රියාවලිය සමාලෝචනය කිරීමේ සහ කාර්යමණ්ඩල කළමනාකරණය කිරීමේ කමිටුව වෙත 2026-03-04 දින ඇතුළත යොමු කර ඇත. ඒ අනුව ඉදිරියේදී එම කමිටුවෙන් අදාළ අනුමැතියන් ලද පසුව පවතින පුරප්පාඩු සඳහා බඳවා ගැනීම සිදු කිරීමට පියවර ගන්න ලැබේ. ඈ පැන් නොනගී.
ගරු මන්ත්‍රීතුමා
ගෞරව அமைச்சர் அவர்களே எனது மேலதிக கேள்வி உண்டு சுதேச மற்றும் யூனானி மருத்துவ பட்டதாரிகளின் தற்போதைய வேலைவாய்ப்பு நெருக்கடியில் இலங்கையில் 2018 ஆண்டிலிருந்து வேலைவாய்ப்பில் இருந்த சுதேச மருத்துவ பட்டதாரிகளில் ஆயுர்வேதம் சித்தா யுனானி கடந்த 2025 ஆண்டில் 304 பட்டதாரிகள் மட்டுமே அரசு நியமனங்கள் வழங்கப்பட்ட போதிலும் 2026 ஆண்டில் மேலும் 400 புதிய பட்டதாரிகள் பல்கலைக்கழகங்களிலிருந்து வெளியேறியுள்ளதால் தற்போது மீண்டும் ஏறத்தாழ 2500 சுதேச மருத்துவ பட்டதாரிகள் வேலைவாய்ப்பின்றி பாதிக்கப்படுகின்றனர் என்பதையும் ஆண்டுதோறும் பல்கலைக்கழகங்களிலிருந்து வரும் வெளியேறும் சுதேச மருத்துவ பட்டதாரிகளின் எண்ணிக்கைக்கு ஏற்ப அவர்களை அரசு சுகாதார கட்டமைப்புக்குள் உள்வாங்குவதில் நிலவும் தாமதங்கள் மற்றும் தடைகளுக்கான காரணங்களை நீக்குவதற்கான செயற்பாடுகளை கௌரவ சுகாதார அமைச்சர் முன்னெடுப்பீர்களா?
ප්‍රධානායකතුමනි, ගිය නොවැම්බර් මාසයේ අපි 304 දෙනෙකු බඳවා ගැනීම සඳහා අනුමැති ලබා ගත්තත් පැමිණි 303ක් පමණයි. දැන් එළියේ උපාධිධාරීන් ප්‍රමාණයක් ඉන්නවා. එකවර අන්තර්ග්‍රහණය කරගන්න බැහැ රාජ්‍ය සේවයට. පවතින පුරප්පාඩු සහ ආයුර්වේද සිද්ධ යුනානි සේවයේ පුළුල් වීම සහ අවශ්‍යතාවය අනුව ක්‍රමානුකූලව බඳවා ගැනීම කරනවා.
ගරු මන්ත්‍රීතුමා,
கௌரவ அமைச்சர் அவர்களே, எனது இரண்டாவது மேலதிக கேள்வி, இலங்கையின் ஒட்டுமொத்த பொது சுகாதார கட்டமைப்புக்கும் கிராமப்புற மக்களின் மருத்துவ தேவைகளுக்கும் சுதேச வைத்திய திணைக்களம் மிக விரிவான பங்களிப்புகளை வழங்கி வருகின்றன. அவ்வாறு இருந்தும் நாட்டின் ஒட்டுமொத்த மருத்துவ கட்டமைப்பை தீர்மானிக்கும் தேசிய சுகாதார திட்ட வரைவுக்குள் சுதேச மருத்துவத்துறை இதுவரையும் உத்தியோகபூர்வமாக முழுமையாக உள்வாங்கப்படாது புறக்கணிக்கப்பட்டு வருகிறது. தேசிய சுகாதார கொள்கை வரைவுக்குள் சுதேச மருத்துவ முறைகளை உள்ளடக்காமல் தொடர்ச்சியாக புறக்கணித்து வருவதன் பின்னணியில் உள்ள நோக்கம் அல்லது கொள்கை ரீதியிலான தடைகள் யாவை என்பதை அறிய முடியாமல் இருக்கின்றது. எனவே சுதேச மருத்துவ துறையையும் அதன் கீழுள்ள பாரம்பரிய மருத்துவ முறைகளையும் ஆயுர்வேதம், சித்தா, யுனானி தேசிய சுகாதார கொள்கையின் பிரதான கட்டமைப்புள் இணைப்பதற்காக கௌரவ அமைச்சர் அவர்கள் ஏதாவது செயற்பாடுகளை
முன்னெடுப்பீர்களா? ரோக நிவாரண விசேஷம் ஜனதா வகை ஹெல்த் அண்ட் வெல்னஸ் சங்கல்பேட்ட அப்பே பட்டகிர வைத்தியர் அலோபதி வைத்தியர் பமனாக் நோவை ஆயுர்வேத சித்த யுனானி ஆதி சேஷ்டவல வைத்தியோரு கிராமிய மட்டமேதி ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ශක්තිමත් කර ගැනීම සඳහා නියුක්ත කර ගැනීම තමයි අපි කටයුතු කරගෙන යන්නේ. ඒ සඳහා දැන් අපි යම් වැඩසටහනක් දියත් කරමින් පවතිනවා. නියම ව්‍යාපෘතියක් හැටියට ස්ථාන 41ක් හඳුනාගෙන වැඩ කටයුතු ආරම්භ කරා. ඒවට ක්‍රමානුකූලව ඔබතුමා සඳහන් කරන ආකාරයට ඔය ආයුර්වේද සිද්ධ යුනානි අපේ වෛද්‍යවරු අනුයුක්ත කරන්නේ පුළුවන්කම ලැබෙනවා. ඒක තමයි අතර මේක තිබෙන එකම ක්‍රමය ඒ අයට පත්වීම ලබා දෙන්නට. මෞසුතු.
ප්‍රශ්න අංක 9 ගරු නීතිඥ චමින්ද්‍රාණි කිරියල්ල මහත්මිය පරිසර අමාත්‍යාංශයේ සිට.
ගරු කතානායකතුමනි, මම අසනවා.
ගරු අමාත්‍යතුමා,
ගරු කතානායකතුමනි, මාසයක් කල් ඉල්ලනවා.
ප්‍රශ්න අංක 10 ගරු ලාල් ප්‍රේමනාත් මහතා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ සිට.
මම ප්‍රශ්නය අහනවා කතානායකතුමනි.
ගරු කතානායකතුමනි, මාතර දිස්ත්‍රික්කයේ තුල පිහිටි තැපැල් කාර්යාල ප්‍රධාන තැපැල් කාර්යාල 1යි, පළමු පෙළ තැපැල් කාර්යාල 14යි, දෙවන පෙළ තැපැල් කාර්යාල 16යි. එම දිස්ත්‍රික්කයේ තැපැල් දෙපාර්තමේන්තුවත් ඉඩම් හා ගොඩනැගිලි සංඛ්‍යාව 24යි. ඒ ආ දෙක කොටස A3 ඒවායේ නම් හා පිහිටි ස්ථාන ඒ ස්ථාන 24 තැපැල් කාර්ය 24 පිහිටි ස්ථාන පිළිබඳ ලේඛනය මම සභාගත කරනවා. A4 එම දිස්ත්‍රික්කයේ තැපැල් කාර්යාල ස්ථිර හෝ තාවකාලික වසා දැමීමට තීරණය කර තිබේද? තැපැල් කාර්යාල වසා දැමීමට තීරණය කර නොමැත. 5 මේ වෙනිට තැපල් කාර්යාල වසා දමා ඇති බව දන්නේද? ප්‍රශ්න අදාළ වෙන්නේ නැහැ. 6 ඒකත් අදාළ වෙන්නේ නැහැ. 7 අදාළ වෙන්නේ නැහැ. මොකද තැපල් කාර්යාල අපි తాවකාලිකව ස්ථිර පද නෙමෙයි මාතර දිස්ත්‍රික්කයේ වහා දමලා නැති නිසා. ඊළඟට මාතර දිස්ත්‍රික්කයේ තැපල් සේවය යථා තත්ත්වයට පත් කිරීම ගන්න ලබන ක්‍රියාමාර්ග අරගෙනමින් ඉන්නවා. ඒ සඳහා ගත වන කාලය එක වෙනස් වෙනවා ගරු කතානායකතුමනි. අපි මේ වැඩසටහන දියත් වෙන ආකාරය අනුව මොකද තැපැල් කාර්යාල නවීකරණය, ඒ කාර්යාලයට අවශ්‍ය කරන ටැබ්, ලැප්ටොප් ඇතුළු උපකරණ ලබා දීම, කාර්ය මණ්ඩලය බඳවා ගැනීම, ඒ වගේ වාහන ලබා දීම මේ කටයුතු ක්‍රමානුකූලව සිදුවෙමින් පවතිනවා. ආ කොටස අකුරැස් තැපැල් ස්ථානාධිපතිවරයාගේ පරිපාලන දුර්වලතා සම්බන්ධයෙන් පැමිණිලි විමර්ශන සිදු කොට අවසන් කරලා තිබෙනවා. ආ දෙක නිර්නාමික ප්‍රසංග ඉදිරිපත් වෙලා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් තමයි හෙට විමර්ශන සිදු කරලා තියෙන්නේ. ආ 3 එම විමර්ශනයේදී අක්‍රමිකතාවයක් අනාවරණලා නැහැ. තවත් පැමිණි ලැබෙනවා නම් ඒකන විමර්ශනය කරන්න පුළුවන්. හතරේ කොටස අදාළ වෙන්නේ නැහැ. අදාළ වෙන්නේ නැහැ.
ගරු මන්ත්‍රීතුමා,
ගරු කතානායකතුමනි, මගේ අතුරු ප්‍රශ්නය හැටියට ගරු ඇමතිතුමාගටම යොමු කරන්න කැමති මේ කියන තැපැල් ස්ථානාධිපතිවරයා සම්බන්ධව දීපී උත්තර පිළිබඳව සෑහීමකටපත් වෙන්න පුළුවන් කමක් නැහැ මට. හේතුව මෙයා දිගින් දිගටම තමන්ගේ රාජකාරියට රාජකාරිය ආණ්ඩුවට විරෝධයක් දක්වන ආකාරයෙන් තමයි දිග දිගට කටයුතු කරේ. ඒ නිසා එකවරක් මට මතකයි දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට තැපැල් පතිවරයත් ගෙන්නාගෙන මේ ප්‍රශ්නේ විසඳා ගන්න උත්සාහයක් ගත්තා. හැබැයි ඒකෙනුත් ප්‍රතිඵලයක් උනේ නැහැ. ඒක අපි සිදු කරන්නේ දෙවැනි මාසේ 2026 දෙවැනි මාසේ පමණ. නමුත් ඒනුත් විසඳුමක් ලැබුණ නැහැ. අද මේ පරීක්ෂණ අවසන් වෙලා කියලා මේ ඇමතිතුමාගේ උත්තරේ ලැබුණා වුණත් අදත් මෙයා වැඩ කරන්නේ මේ විදිහට. මේ වෙනකොට ඔහුට වෙරෙහිව පොලිසියේ පැමිණිල්ලක් තියෙනවා. 2026-24 සේවකයකට තමා යටතේ සේවය කරන සේවකයන් සමඟ නිතර ගැටුම් ඇති කරගන්න තැපැල් ස්ථානපතිවරයෙක් මෙයා. එතකොට ඒ පිළිබඳ ගැටුමක් සම්බන්ධව පැමිණිල්ලක් තියෙනවා. ඒක එහෙම සිදු වෙනවා. ඒ වගේම ආයතනය තුළ දිගින් දිගටම ගැටුම් ඇති කර ගැනීමේ කටයුත්තක් තියෙනවා. මීටත් අමතරව කරු කතානායකතුමනි, ඉතාමත් නරකම එක තමයි රජය විසින් දෙන ආධාර. ඒ නිසි වෙලාවට අදාළ උපතැපල් කාර්යාලවලට යවන්නේ නැහැ මෙයා. ඒ නිසා හැමදාම මහජන ආධාර ගන්න එන අහිංසක වැඩිහිටි අම්මල තාත්තල අපිට කතා කරමින් පැමිණිලි කරමින් කියා හිටින්නේ ඒ ආධාර ලැබෙන්නේ නැහැ කියලා. හොයලා බලනකොට අකුරස්ස තැපල් කාර්යාල ස්ථානපතිවරයා හැටියට ඔහුගේ වගකීම ඉටු කරන නිසා ඒ අය දිගින් දිගටම අපහසුතාවයට පත් වෙනවා. ඒ වගේම පහුගිය අවුරුදු සමයේත් මේක ඔහු දිගින් දිගටම කරා. ඒ නිසා මම හිතන්නේ ගරු ඇමතිතුමනි, මොහු පිළිබඳව විශේෂ අවධානය යොමු කරලා මේ පිළිබඳව පරීක්ෂණයක් කළ යුතුමයි කියලා මා විශ්වාස කරන්නේ. ඔබතුමාට ලැබිලා තියෙන උත්තර, අදාළ නිලධාරීන්ගෙන් ලැබිලා තියෙන උත්තර නම් මම ඊයින් සෑහීමකට පත් වෙන්නේ නැති බව සඳහන් කරමින් ඔබතුමා මේ සම්බන්ධව දක්වන අදහස දැනගන්න කැමැති.
ගරු අමාත්‍යතුමා,
මම කලින් කිව්වා වගේම තව පැමිණිලි ලැබෙනවා නම් ඒ ගැන විමර්ශනය කරන්න තැපැල් දෙපාර්තමේන්තුව සූදානම්.
ගරු මාත්‍යතුමා, අපිටමගේ ප්‍රශ්නේ.
ඔව්, බොහොම ස්තුතියි. කොහොමත් නිර්නාමික පැමිණිලි ලැබෙනා වගේම මම මන්ත්‍රීවරයා හැටියට මේ ප්‍රදේශයේ මේක මගේ මං ඕන්ලාක් ඉදිරිපත් කළ මේ පිළිබඳ කරුණු දක්වන්න සූදානම් බවත් සඳහන් කරනවා.
දෙවෙනි වටය ප්‍රශ්න අංක 4, ගරු ආචාර්ය MLAM හිස්බුල්ලා මහතා, කෘෂිකර්ම පස්සම්පත් ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යතුමා ඇසීමට.
ගරු කථානායකතුමනි, MLAM හිස්බුල්ලා මන්ත්‍රීතුමා වෙනුවෙන් කෘෂිකර්ම පසු සම්පත් ඉඩම් සහ වාරි මාර්ග ඇමතිතුමාගෙන් අහනවා.
ගරු කථානායකතුමනි, පිළිතුර සභාගත කරනවා.
වාචික පිළිතුරු අපේක්ෂා කරන පාර්ලිමේන්තු ස්ථාවරණයක 27-2 යටතේ ප්‍රශ්න, ගරු සජිත් ප්‍රේමදාස මහතා.
රටේ ආහාර සුරක්ෂිතතාවය තහවුරු කිරීම ඉගොවියාට සාධාරණ ආදායමක් සහතික කිරීම සහ පාරිභෝගික ජනතාවට සාධාරණ මිලකට ප්‍රමාණවත් සහල් ලබා දීම එකිනෙකින් වෙන් කළ නොහැකි ජාතික වගකීමක්. එහෙත් මෙවර යලකන්නේදී වී මිල තීරණය කිරීම, වී මිලදී ගැනීම, ගබඩා කළමනාකරණය සහ සහල් ආනයනය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු හේතුවෙන් ගොවින්ගේ ජීවනෝපාය, පාරිභෝගික ජනතාවගේ ආහාර සුරක්ෂිතතාවය සහ රටේ සහල් වෙළඳපොළේ ස්ථාවරත්වය පිළිබඳව බරපතල ගැටලු මතුවෙලා තිබෙනවා. ඒ නිසා මම විශේෂයෙන්ම කෘෂිකර්ම ඇමතිවරයාගෙන්, ඒ වගේම වෙළඳ ඇමතිවරයාගෙන් ප්‍රශ්න කරන්න කැමති. මෙවර යලකන්නේ සහතික වීමිල තීරණය කිරීමේදී භාවිතා කළ නිෂ්පාදන පිරිවැය ගණනය කිරීමේ ක්‍රමවේදය, දත්ත මූලාශ්‍ර සහ නිර්දේශ ලබා දුන් ආයතන හෝ කමිටුව කුමක්ද, එම මිල තීරණය ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් නොකළේ කවර හේතුවක් මතද? ඇමතිතුමා, මේ 2026 හයවැනි මාසේ 24 වෙනිදා කෘෂිකර්ම ඇමතිවරයා ප්‍රකාශ කළේ හෙක්ටර් කොබ්බෑ කඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනය මෙවර යලකන්නේ සඳහා වී කිලෝග්‍රාමයකට රුපියල් 137ක නිර්දේශිත මිලක් ලබා දී ඇති බවයි. හැබැයි හෙක්ටර් කොබ්බෑ කඩුව ආයතනය 137ක් කියනකොට ඇයි රජය කතා කරන්නේ 120ක් ගැන? ඒ වගේම මේ සහතික වී මිල ප්‍රකාශයට පත් කළේ ආහාර සුරක්ෂිතතා ඇමතිවරයා. සාමාන්‍යයෙන් කෘෂිකර්ම අමාත්‍යංශයේ වී අලෙවි මණ්ඩලය ඒක අමාත්‍ය මණ්ඩලයක් තීන්දුව කරහා තමයි ක්‍රියාත්මක කරන්නේ. ඒ නිසා විශේෂයෙන්ම මම අහන්න කැමතියි කොහොමද මේ නිශ්චිත සාවර මිල තීන්දුව කරේ? මොන කමිටුවක් හරහාද? මොන මූලාශ්‍ර දත්ත හරහාද ඒක ක්‍රියාත්මක කරේ කියන එක දැනගන්න කැමතියි. පසුගිය වසර පහ තුල වීඑස් වැන්න වගා භූමි ප්‍රමාණය බිත්තර වී සැපයීම සහ වී නිෂ්පාදනය සඳහා අවශ්‍ය ප්‍රධාන යෙදවුම් වල පිරිවැය සැලකිල්ලට ගනිමින් වී ගොවියාගේ නිෂ්පාදන පිරිවැය අවම කිරීම සහ දේශීය වී නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා රජය ගෙන ඇති ප්‍රතිපත්තිමය හා මූල්‍යමය පියවර කවරේද? මේ පිළිබඳවත් 2026/5 දින පාර්ලිමේන්තුවේදී ගරු අමාත්‍යවරයා සඳහන් කරා නිෂ්පාදන පිරිවැයට උපරිම 30%ක ලාභයක් එකතු කරනවා කියන කාරණාව. පෝර විතර වී කෘෂි රසායන ශ්‍රම ඉන්ධන කෘෂිකාර්මික යන්ත්‍ර උපකරණ පිරිවැය මේ හැම දෙයක්ම ඉහළ ගිහිලා තිබෙනවා. ඉතින් අත්ත වශයෙන් මේ පිරිවැය වැඩිවීම සැලකිල්ලට ගෙනල්ලා සැලකිල්ලට අරගෙන සහතික මිල ඉහළ දැමීමක් සිදු කළා නැහැ. ඉතින් ඔබ සියලු දෙනාම දන්නවා කාලයක් තිබුණ අපේ වර්තමාන රජයේ ඇමතිවරු කුඹුරට බැහැලා පොරොන්දු වුණා වී කිලෝකට 150ක් ලබා දෙනවායි කියන කාරණා. ඒ නිසා අපිට දැනගන්න කැමති විශේෂයෙන්ම මේ වී මිල තීන්දුව කිරීම ඒ වගේම නිෂ්පාදනය ඉහළ දැමීමක් ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමක් පිළිබඳව රජයේ වැඩපිළිවෙල මොකක්ද? රජයේ ප්‍රතිපත්තිය මොකක්ද? පොහොර බිත්තර වී කෘෂි රසායන ශ්‍රම ඉන්ධන සහ කෘෂිකාර්මික යන්ත්‍ර උපකරණවල පිරිවැය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති පසුබිමක ගොවියට සාධාරණ ලාභයක් සහතික කිරීම පාරිභෝගික ජනතාවට සාධාරණ මිලකට සහල් ලබා දීමත් සමතුලිත වන පරිදි පවතින සහතික වී මිල ප්‍රමාණවත් බව රජය පිළිගන්නේද? දැන් අවධානය යොමු කරන්න කැමති ජාතික ගොවි ජන එකමුතුව මේ රටේ ගොවි ජනතාව වෙනුවෙන් ලොකු හඬක් නගන සංවිධානයක්. ඒ අය ඇත්ත වශයෙන්ම කියනවා වී වලට සාධාරණව සහතික මිලක් ලබා දෙනවා නම් ඒ අඩුම ගානේ අර 30% ලාභය රජයේම කියපු ලාභයත් එක්ක ගණන් හදලා බලනකොට අඩුම ගානේ 142%ක්වත් වෙන්න ඕනේ කියලා. හැබැයි ගරු ඇමතිතුමා දැනගන්නට ඕන අද වී මිල දී ගන්නේ රුපියල් 75ට රුපියල් 80ට 85ට උපරිම රුපියල් 90ට. මේ වගේ අසාධාරණ තත්ත්වයක් ගොවීන්ට නිර්මාණය වෙනකොට මොකද්ද රජය ගොවියට සාධාරණ මිලකට වී අලෙවි කරගන්නට ලබා දෙන වැඩපිළිවෙල? ඒ වගේම මේ රටේ පාරිභෝගිකයාට දරාගත හැකි මිලකට සහල් ලබා ගැනීමේ ඒ සූත්‍රය කුමක්ද? වැඩපිළිවෙල මොකද්ද කියන එක මම අහන්න කැමතියි. වී අලෙවි මණ්ඩලය මෙවර යලකන්නේදී මිලදී ගැනීමට අපේක්ෂා කරන වී ප්‍රමාණය සමස්ත අස්වැන්නෙන් කොපමණ ප්‍රතිශතයක්? ඉතිරි වී සඳහා සාධාරණ වෙළඳපොළක් සහතික කිරීම සඳහා රජයේ ගනු ලබන නියාමන ක්‍රියාමාර්ග කවරේද? දැන් විශේෂයෙන්ම 2026/6 දින අමාත්‍ය මණ්ඩල අනුමැතියට අනුව මෙට්‍රික් ටන් 30,000ක් මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 6,000ක් බිලියන 6ක් වෙන් කරයි කියලා තියෙනවා. මෙවර යලකන්නේ අපේක්ෂිත අයවැය මෙට්‍රික් ටන් මිලියන 1.82 අතර වන බැවින් රජය මිලදී ගැනීමට අපේක්ෂා කරන සමස්ත අස්වැන්නෙන් සුළු ප්‍රතිශතයක් කියලා තමයි අපිට ආරංචි වෙන්නේ. රජයෙන්ම අහනවා කොපමණ ප්‍රතිශතයක් මිලදී ගන්නවද? ඔය ගන්න ප්‍රතිශතයට අනුකූලව වෙළඳපොළේ ස්ථාවර මිලක් පවත්වාගෙන යාම සඳහා ඔය ගන්න ප්‍රමාණය ප්‍රමාණවත්ද කියන එක මම අහන්න කැමතියි. වී අලෙවි මණ්ඩලයේ සතුව දැනට පවතින වීතොග කඩිනමින් අලෙවි නොකර නව අස්වැන්න මිලදී ගැනීමට සිදු ඇති තත්ත්වය සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය කුමක්? දැනට පවතින වීතොග අලෙවි කිරීමෙන් රජයට සිදුවෙන අපේක්ෂිත මූල්‍ය බලපෑම කුපමණද? එමෙන්ම නව අස්වැන්න මිලදී ගැනීම සඳහා ප්‍රමාණවත් ගබඩා සහ මූල්‍ය පහසුකම් පවතින්නේද? ඇත්ත වශයෙන්ම පහුගිය කන්නේ වීතොග තවමත් වී අලෙවි මණ්ඩලයේ ගබඩාවල තිබෙනවා කියන එක තමයි වාර්තා වෙන්නේ. ඒ නිසා වීතොග අලෙවි කිරීම සඳහා ටෙන්ඩර් කැඳවා තිබෙන්නේ නව යලකන්නේ අස්වැන්න වෙළඳපොළට පැමිණීමේ අනතුරුයි. ඉතින් මේ තත්ත්වය තුළ නව අස්වැන්න මිලදී ගැනීමේ හැකියාවට බලපෑම් කර හැකි ඒ ගබඩාහ වීතුක කළමනාකරණය කිරීමේ ඒ සැලැස්ම දැනටමත් තියෙන දුර්වල සැලැස්ම මොකද්ද ඒ වැඩපිළිවෙල කියන එක අපිට පැහැදිලි කරන්නයි කියලා අපි ඉල්ලීමක් කරමු. පසුබිය කාලය තුල සිදු කළ සහල් ආනයනයේ ප්‍රමාණය හා ඒ සඳහා වැය කළ මුදල කොපමණ එම ආනයන දේශීය වීගොවියගේ ආදායමට සහල් වෙළඳපොලේ ස්ථාවරත්වයට සහ පාරිභෝගික ජනතාවගේ ජීවන වියදමට ඇති කළ බලපෑම පිළිබඳව රජයේ ස්වාධීන අගෙයීමක් කරලා තිබෙනවා. ඒ නිසා විශේෂයෙන්ම ගොවි සංවිධාන චෝදනා කරනවා විශේෂයෙන්ම සහල් ආනයනය තුළ දේශීය වීමිලට අගතිගාමී බලපෑමක් සිදුවලා තිබෙනවා කියන එක. ඒ නිසා මේ ආනයන ප්‍රතිපත්තිය හේතුවෙන් ගොවියට ලැබිය යුතු සාධාරණ මිල නොලැබුණයි කියන එක. මේ ගොවිජන එකමුතුව ඇතුළු ගොවි සංවිධාන රැසක් ඒ අදහස ඉදිරිපත් කරනවා. ඒ නිසා විශේෂයෙන්ම රජය යම්කිසි ස්වාධීන අගෙයීමක් කළා තිබෙනවද මේ ආනයන ප්‍රතිපත්තිය තුළ ගොවියටත් පාරිභෝගිකයටත් සිදුවුණු අගතිගාමී බලපෑම පිළිබඳ. නව තාක්ෂණය යාන්ත්‍රීකරණය ගුණාත්මක බිත්තර වී නවීන ජල කළමනාකරණය සහ ඩිජිටල් කෘෂිකාර්මික සේවා යොදා ගනිමින් වී නිෂ්පාදන ධාරිතාවේ ඉහළ නැංගීම නිෂ්පාදන පිරිවැයවම කිරීම සහ රටේ දිගුකාලීන ආහාර සුරක්ෂිත භාවය තහවුරු කිරීම සඳහා රජය ක්‍රියාත්මක කරන කෙටි හා දිගුකාලීන ජාතික වැඩපිළිවෙල කුමක්? ස්තුතියි.
ගරු අමාත්‍යතුමා
පිළිතුර සඳහා කල්ලිලා සිටිනවා.
ගරු රවි කරුණානායක මහතා ඔබතුමා මොකද පොයින්ට් එක පොඩි?
ගරු කතානායකතුමනි මම නැවතත් වරක් කියන්න කැමති ඇමතිවරයාට අයිතිය තියෙනවා කල්ලිල්ලන්න. නමුත් අද මේ මොහොත වන විට මේ උද්ගත වී තිබෙන බරපතල ප්‍රශ්නයක්. මේක කල්ලිල්ලන්නට ඕන ප්‍රශ්නයක් නෙවෙයි. ඇත්තටම රජය දැනගෙන ඉන්නට ඕන මේ වී ගොවියගේ ප්‍රශ්න. දැන් ගරු කතානායකතුමනි, ගරු කතානායකතුමනි, දැන් ප්‍රශ්න වලට උත්තරත් නැහැ. දැන් වී ගොවීන් අපිත් එක්ක සාකච්ඡා කරනකොට සමහර වෙලාවට කියනවා මේ පාර්ලිමේන්තුවේ ඒ
සාකච්ඡා
දැන් මම අහන්නේ ඇයි මේ වගේ වැදගත් ප්‍රශ්නයකට දැන් උත්තරයක් ලැබෙන්නේ නැත්තේ?
ගරු ආනුපක්ෂ ප්‍රධාන සංවිධායකතුමා,
ගරු කතානායකතුමනි, ගොවි ජනතාවගේ ප්‍රශ්න අපි දන්නවා. ගොවි ජනතාවට සාධාරණ කිටුකිරීම සඳහා රජය මැදිහත්වමින් ඉන්නවා. ඒකට අදාළ පිළිතුර ඉතාම ඉක්මනින් ලබා දෙනවා.
ගරු රවි කරුණානායක මන්ත්‍රීතුමා, ගරු රවි කරුණානායක මන්ත්‍රීතුමා, ඔබතුමා ගෞරව සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකට ඔබතුමා පොයින්ට්
එක කතානායකතුමා විපක්ෂ නායකවරයා හැටියට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට ඇත්ත වශයෙන්ම මේ
ඔබතුමා දැන් පොයින්ට් එකක් නේ ගරු විපක්ෂ නායකතුමා. දැන් මේක විවාදයක් නෙවෙයි. ගරු රවි කරුණානායක මන්ත්‍රීතුමා, ඔබතුමාගේ 27-2 ඉදිරිපත් කිරීම ගරු විපක්ෂනායක ගරු රවි කරුණානායක මන්ත්‍රීතුමා. දැන් මේක විවාදයක් නෙවෙයි ගරු විපක්ෂනායක. දැන් ඔබතුමාගේ පොයින්ට් එකකුත් නෙවෙයි. ඔබතුමාගේ ස්ථාවර නියෝගයේ ගරු විපක්ෂ නායකතුමා, ඔබතුමාගේ ස්ථාවර නියෝග ගැන පොයින්ට් පොඩක කියන්න මොකද්ද කියලා?
ගරු කතානායකතුමනි, මට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට වරප්‍රසාද තියෙනවා. මේ
වරප්‍රසාද ඔක්කොටම තියෙනවා.
ඒක වරප්‍රසාදයක් තමයි මාව පත් කරගත්ත ගොවි ජනතාවට සවන් දෙන්න. අද ඒ අය මාව හමු වීම තහනම් කරලා තියෙනවා. ඒකයි මම අහන්නේ. එහෙම පුළුවන්ද තහනම් කරන්න?
ගරු රවි කරුණානායක මන්ත්‍රීතුමා, ගරු හඳුන්නෙත්තුමා, ගරු අමාත්‍යතුමා,
කවුද කතානායකතුමා එහෙම කළා කියලා නම් කරන්න කියන්න. ඒක හරි වැරදි. විපක්ෂ නායකතුමා වෙනුවෙන් අපි පෙනී ඉන්නවා. කවුද ඒ කල්ල තියෙන්නේ එහෙම? ඔබතුමා නම කියන්න. කවුද?
ගරු විපක්ෂ නායකතුමා.
උත්තර දෙන්න. ගරු කතානායකතුමනි, හෙට දිනේ ගොවිජන එකමුතුව ඇතුළුව ගොවි සංවිධාන 42ක් මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා මේ කමිටු කාමරයක අපිත් එක්ක සාකච්ඡා කරන එක ගැන ප්‍රශ්න මතු කරලා තියෙනවා. කොහොමද එයා ඇතුළට එන්නේ කියලා. මේ නිලධාරීන් අහන්න නිලධාරීන්. මොකද නම කියන්නේ කියන්නේ?
ගරු
පාර්ලිමේන්තුව ඇතුළට එන්න අවසර පත්‍රයක් ගන්න ඕන. නිකන් එන්න බෑනේ. ඒගොල්ලෝ ප්‍රශ්න මතු කරලා තියෙනවා. එහෙනම් ගරු කතානායකතුමා.
ගරු
කතානායකතුමා.
ඔබතුමා
දෙන්න. ගරු කතානායකතුමනි විපක්ෂ නායකතුමාට එහෙම කරනවා නම් කවුරු හරි කෙනෙක් ඒක සම්පූර්ණ වැරදි. විපක්ෂ නායකතුමාගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්. කවුද කියන්නේ ඔබතුමා දැන්? නම කියන්න ඔබතුමා දැන්. ඔබතුමාගේ වගකීම තමයි වග කියවුතු ගොවිජායකයෙක් හැටියට නම් නම කියන එක.
ගරු අර ගරු විපක්ෂ නායකතුමා
දුක කතානායකතුමනි ගොවි සංවිධාන 42ක නියෝජිතින් හෙට දිනේ මාව මේ පාර්ලිමේන්තුවේ කමිටු කාර්යාලයක
හොඳයි
හමු වෙන්නට අවසර ඉල්ලනකොට
මේක විවාදයකට
අවසර ලබා දීමේ ස්ථානයේදී තමයි මේ ප්‍රශ්න මතුවලා
තිබෙන්නේ විවාදයේ විවාද කාරණාවක් නෙවෙයි
දැන් හරි
ස්ථානීය විෂයත දෙක යටතේ ගරු රවි කරුණානායක මන්ත්‍රීතුමා ගරු රවි කරුණානායක මන්ත්‍රීතුමා ගරු රවි කරුණානායක මන්ත්‍රීතුමා ඔබතුමා
හරිනේ දැන්
ඔබතුමා කියවන්නද ඔබතුමා
ඔක්කොම දුන්නනේ
ඔබතු රවි කරුණානායක මන්ත්‍රීතුමා ඔබතුමාගේ
කතානායකතුමනි
ගරු රවි කරුණානායක ඔබතුමාට කියවන්න පුළුවන් පුදුමයි ප්‍රශ්නේ
නැත්නම් මේ සම්බන්ධයෙන් මට කියන්න පුළුවන් වන්නේ මමත් මේක ගිය සුමානේ ඇව්වා මේ වීපිල සම්බන්ධ
ගරු මන්ත්‍රීතුමා ඔබතුමාගේ 272 ඉදිරිපත් කරන්න ගරු මන්ත්‍රීතුමා ඔබතුමායි 272 ඉදිරිපත් කරන්න
ඔබතුමාගේ දිස්ත්‍රික්කයනේ
ඔබතුමා 272 ඉදිරිපත් කරන්න නැත්නම් මට පිටුන ඊළඟ ඇජෙන්ඩ එක ඊළඟට
මල්ලිත් කියලා තියෙනවා ආරක්ෂා කරන්න ඕනේනේ අපර කෝල් කරලා කිව්වා අයියා අහන්නේ නැහැ ඉතින් ඔබතුමාවත් අහන්න කියලා
ගරු මන්ත්‍රීතුමා
ඇව්වා මම ඇව්වේ නැති නිසා සජිත් ඇව්වා Whether all reclaimed land with Colombo Port City remain in the property of Sri Lanka, and if not, the extent or legal basis upon which the land has been alienated, leased or otherwise transferred. B. The total extent of land presently held under lease by the master developer and the duration of each such lease together with statutory authority under which such leave has been granted, leases have been granted. C. Whether persons or entities who obtain land from the master developer acquire freehold ownership or merely leasehold rights, and if leasehold rights, the maximum duration of such rights. D. අදාළ බදු කාලයේ අවසන් වූ විට එම ඉඩම සහ එහි ඉදිකර ඇති සියලු ස්ථාවර ගොඩනැගිලි මහල් නිවාස හෝටල් කැසිනෝ පාසල් රෝහල් කාර්යාල ගොඩනැගිලි සහ අනෙකුත් ස්ථාවර ඉදිකිරීම් ස්වයංක්‍රීයව ශ්‍රී ලංකා රජයට හෝ වෙනත් පාර්ශවයට පැවරෙන්නේද එසේ නම් ඒ සඳහා අදාළ නීතිමය ප්‍රතිපාදන මොනවාද ඊ වරාය නගරය තුල පොත්සිටි මහල් නිවාස මිලදී ගන්නත් නිවාස සංකීර්ණ හිමිකරුවන් කොන්ඩිමෝනියම් ඕනර්ස් වාණිජ ආයෝජකයන් සහ ආයතනික ආයෝජකයන් වෙත බදු කාලය අවසන් වූ පසු ඔවුන්ගේ නීතිමය අයිතිවාසිකම් හා වගකීම් පිළිබඳව පැහැදිලි දැනුම් දීම් තිබේද එසේ නම් එය සිදු කර ඇති ආකාරය කුමක්ද ඊ කොළඹ වරාය නගරයේ පොත්සිටි යටතේ ඇති බදු ගිවිසුම් වලට බදු කාලය ස්වයංක්‍රීය දීර්ඝ කිරීම ප්‍රමුඛත්වයෙන් අලුත් කිරීම ස්ථීර ඉදිකිරීම සඳහා වන්දි ගෙවීම හෝ ගොඩනැගිලි ඉවත් කිරීම සම්බන්ධ ප්‍රතිපාදන ඇතුළත් වී තිබේද එසේ නම් ඒවා විස්තරාත්මක කුමක්ද ජී ඉන් view of the strategic national importance of Colombo Port City Whether the government will undertake to ensure that the parliament is periodically informed of the legal status, ownership, structure, and the future disposition of all state land and assets situated within the port city. Honorable Speaker, as you know, with the Middle East problem that has taken place, port city is a beautiful place that can be marketed. So please ensure that we put the maximum effort in and ensure that the foreign direct investment are brought into this country through the port city. So that's why the legal necessity is being questioned. Yet, advise how many investments have come into port city in value, when is it starting, and the completing and the number of employment envisaged. Port city is a golden opportunity for Sri Lanka to market itself as a true investment destination without and bureaucratic obstacles, investor-friendly, very lucrative and absolutely predictable, so that investments from India, China, USA, Japan, Middle East countries, Korea, Australia, UK, European countries can be attracted easily. Advise your plan.
Garu Amatituma.
Garu Katanagatumani, Bilitur Labadima Sanda, Kalabagan.
අමාත්‍යංශ නිවේදන කර්මාන්ත සහ ව්‍යවසායගත සංවර්ධන අමාත්‍ය ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා 2026 24 දින ගරු ශානික්‍යන් රාජපුත්‍රයන් රාජමාණික මාතා විසින් ස්ථාරණියක 27/2 යටතේ යතන ලද ප්‍රශ්නෙට පිළිතුරු ලබා දීම. ගරු අර්ධන මන්ත්‍රීතුමා ඔබතුමාගේ පොයින්ට් එක මොකද්ද?
ප්‍රිවිලේජ් එක මගේ ප්‍රිවිලේජ් එකක් තියෙනවා.
එකතුමනි ගරු බොහොම ස්තුතියි. ගරු රාසමාණිකම් මන්ත්‍රීතුමා 6/24 දින අහපු ප්‍රශ්න වලට 23/24/2 යටතේ පිළිතුරු එතුමා පළවෙනි ප්‍රශ්නේ අහන්නේ 2026 අපි අලුතෙන් ඉදිරිපත් කළ තියෙන ජාතික ඛනිජ ප්‍රතිපත්තිය සම්පාදනය කිරීමට පෙර ඛනිජ නිස්සාරණයෙන් ශ්‍රී ලංකාවට ලැබෙන ආර්ථික ප්‍රතිලාභ එම කටයුතු නිසා සිදුවන පාරිසරික සමාජීය සම්පත් සේවීමේ පිරිවැය ඉක්මවන්නක් වන්නේදයි තීරණය කිරීම සඳහා රජය විසින් ස්වාධීන ඇගයීමක් සිදු කරන ලද්දේද කියලා පිළිතුර ඛනිජ නිස්සාරණය කර ඒවා දේශීය පරිහරණය කිරීමේ ප්‍රයෝජ්‍ය වටිනාකමක් විදේශවලට අපනයනය කර ලබා ගන්න ආදායමත් ඉක්මවා සමාජීය පාරිසරික ගැටලු විසඳීමේදී ජනනය වන පිරිවැය හා සම්පත් සේවීමෙන් ශක්තියතාවයේ කොතරම් දුරට ඵලදායීතාවයේ කෙරෙහි බලපා තිබේද යන පිළිබඳව ඍජුව රජය විසින් අධ්‍යයනයක් කර නොමැත. එසේ වුවද 1999 සිට ක්‍රියාත්මක වූ ජාතික ඛනිජ ප්‍රතිපත්තිය වාර්ෂික අනපනත් ඇසුරින් ගොඩනැගු රෙගුලාසි 2012 පැන වූ ඛනිජ අපනයන කිරීමේ අගය ඉකුතු කිරීම පිළිබඳ නිර්දේශ ඛනිජ නිස්සාරණයේ ස්ථානයේ සිට පිරිසකෙවුම් කර අවසන් නිපෙවුම අවස්ථාව දක්වා වූ පිරිවේවරයන්හිදී පැන නගින විවිධ පාරිසරික සමාජීය ආර්ථික ගැටලු හඳුනා ගනිමින් ඒවා තවදුරටත් අවමවනසේ ක්‍රියාත්මක කිරීමට යොදා ගන්නා මෙවලම් ලෙස මෙහිදීද අඳුනාගෙන ඇත. පසුගිය දශක දෙකහමාරක කාලයක් තුල ඛනිජ ශේෂ්ත්‍රයේ කටයුතු උක්ත මෙවලම් මගින් හා බලපත්‍ර ඇසුරින් නියාමනය කිරීමේදී ඒ වකවානුවල විවිධ පාරිසරික හා සමාජීය බලපෑම් කණ්ඩායම් මතු කළ අදහස් සමාජීය හා පාරිසරික කටයුතු හා මැදිහත් වන කේන්ද්‍රීය රාජ්‍ය ආයතනයන්ගේ නිර්දේශ මෙන්ම ඍජුව ඛනිජ අපනයනයේ දේශීය කර්මාන්ත තුළ යොදා ගැනීම මෙන්ම ජනතාවට ඍජුව එම නිපැයුම් පරිහරණය කිරීමේ ශක්්‍යතාවය පිළිබඳ දත් ඇතුළත් කාර්යාංශය මගින් වාර්ෂිකව ඛනිජ වාර්තාවල තොරතුරු ඇසුරෙන් තවදුරටත් ගෝලීය වාණිජමය ප්‍රවණතා දේශීය කර්මාන්ත සඳහා වන අවශ්‍යතා මහජන හා පාරිසරික අවකාශයන්හි වැඩි වැඩියෙන් ව්‍යාකූල වූ තත්ත්වයන් මගින් ජනිත වූ තිරසාරත්වය හා පාරිසරික සංවර්ධනය පිළිබඳ සමතුලිතතාවය පිළිබඳ ගොඩනැගී ඇති අදහස් අනුව පවත්නා ඛනිජ ප්‍රතිපත්තිය ගැඹුරින් සමාලෝචනයට ලක් කර වඩා ප්‍රශස්ත නව ඛනිජ ප්‍රතිපත්තියක් ගොඩනැංවීමේ අවශ්‍යතාවය මතු කර තිබූ අතර අදාළ සියලු තත්ත්වයන්ට සැලකිල්ලටගෙන 2026 නව ඛනිජ ප්‍රතිපත්තිය සකස් කරගන්නා ලදී. ඊළඟට එතුමා අහනවා ඛනිජ ගවේෂණ හා පතල් ගැනීම් බලපත්‍ර සියලුම සමාගම් වල නාම ලේඛනය හා එම බලපත්‍ර ක්‍රියාත්මක වන දිස්ත්‍රික්ක කවරේද කියලා. ගරු කතානායකතුමනි, එම බලපත්‍ර සමාගම් වල නාම ලේඛනය හා ගවේෂණ බලපත්‍ර හිමි සමාගම් වල නාම ලේඛනය ඇමුණුම එක හා දෙක හැටියට ඇතුළත් කරලා ඉදිරිපත් කරනවා මේ සමග. අදාළ ව්‍යාපෘති සම්බන්ධයෙන් පාරිසරික බල ඇගීම් EIA හෝ මූලික පාරිසරික පරීක්ෂණ IEE ස්වාධීන සමාලෝචන ලක්කර තිබේද? එම වාර්තා මහජනතාවට විවෘත කරන්නේ කර තිබේද කියලා. ඒකත් පිළිතුර ඇමුණුම දෙකෙහි තියෙනවා. කියන කණගාටුයි ගරු කථානායකතුමනි, මේ ඉදිරිපත් කළ තියෙන කිසිම වාර්තාවක EIA කරලත් නැහැ, IEE පරීක්ෂණ කළත් සමීක්ෂණ කළත් නැහැ. ඊළඟට එතුමා අහන ප්‍රශ්නය, ගවේෂණ බලපත්‍ර කැණීම් බලපත්‍ර හිමි සමාගම් කීයක් ලංකාවේ ඛනිජ සම්පත් පදනම් කරගනිමින් ප්‍රාග්ධනය රැස්කර දේශීය විදේශ කොටස් වෙළඳ පොළ ලැබිස්තුගත වී අයිතිය පවරා කොටස් අලෙවි කර හෝ වෙනත් ආකාරකින් මූල්‍ය ප්‍රතිලාභ ලබා තිබේද කියලා. කරු කතානායකතුමනි, මේක තමයි අතර මේ පහුගිය කාලේ වෙලා තියෙන ප්‍රධාන ප්‍රශ්නේ. මේ වන විට භූවිද්‍යා පතල් කැණීම් කාර්යාංශයේ විසින් ගවේෂණ බලපත්‍ර සඳහා නිකුත් කර ඇති සමස්ත බලපත්‍ර සංඛ්‍යාව 471කි. මෙම බලපත්‍ර යටතේ ඝනිජ ගවේෂණය සිදු කළ හැකි උපරිම කාල සීමාව රෙගුලාසි ප්‍රකාරව නියම කර ඇති අතර එය 2023 වර්ෂයේ වන තෙක් එක බලපත්‍රයක් සඳහා උපරිම වසර 10ක් ඉක්ම වූ අතර 10ක් වූ අතර මේ වන විට එම උපරිම වසර 5 දක්වා අඩු කර ඇත. කෙසේ වෙතත් බලපත්‍ර ලබාගෙන උපරිම කාලය ඉක්මවා බොහෝ සමාගම් වසර 15කට හෝ 18කට ආසන්න කාලයක් මෙම ශ්‍රේෂ්ඨය තුළ රැඳී සිටිමින් එහෙත් අදාළ ගවේෂණ භූමි තම රැඳී සිටිමින් එතෙක් අදාළ ගවේෂණ භූමි තම සමාගම් යටතේම පවත්වා ගනිමින් සිටීමට කටයුතු කර ඇති බව නිරීක්ෂණය වේ. එමෙන්ම මෙම බලපත්‍ර යටතේ ගවේෂණ කටයුතු අවසන් කර දේශීය ආර්ථිකයට උපරිම ප්‍රතිලාභ ලැබෙන පරිදි එම ඛනිජ සංචිත කැණීම් කර අගය එකතු කිරීම සඳහා කටයුතු කළ යුතුව තිබුණද මෙම ඛනිජ සංචිත සඳහා මෙතෙක් ලබාගෙන ඇති කැණීම් බලපත්‍ර සංඛ්‍යාව 28කට ආසන්න ප්‍රමාණයකි. 471ක් ගවේෂණ බලපත්‍ර ගත්තත් ඒවා කැණීම් බලපත්‍ර අරගෙන තියෙන 28ක් පමණයි. මම ඊට කලිනුත් කිව්වා ඒ 28 නුත් ග්‍රිඩ් 8කට විතරයි ඇත්තටම කැණීම් කටයුතු කරලා තියෙන්නේ. ඒකත් කරලා තියෙන්නේ අපේ රජයේ ආයතන තමයි 3ක්ම. ලංකා මිනරල් සෑන්ඩ් එක, එප්පාවල ෆොස්ෆේට් එක, කහට ගහ පතල. ඒවා පෞද්ගලික ආයතන 2යි. ඔක්කොම කරලා තියෙන්නේ 5යි. ඊළඟට මේ අනුව දේශීය ඛනිජ සංචිත ගවේෂණ බලපත්‍ර ලබාගෙන එම සංචිත නිසි පරිදි ගවේෂණය කිරීමකින් තොරව බලපත්‍ර කාලය විටින් විට දීර්ඝ කරගනිමින් අදාළ සංචිත ප්‍රදේශ දීර්ඝ කාලයක් තුළ තම සමාගම් සතුව පවත්වාගෙන යාමට බොහෝ සමාගම් කටයුතු කර ඇති අතර ඛනිජ කැණීම් සඳහා ප්‍රවේශ වීමකින් තොරව ඒ සඳහා සිදු කර ඇති මෙහෙයුම් කටයුතු සඳහා විශාල වැය කළ පිරිවැය හෝ ප්‍රතිපූර්ණ කර ගැනීමට මෙකී සමාගමට හැකියාවක් නොමැත. එසේ වුවත් මෙතරම් දීර්ඝ කාලයක් ඛනිජ සංචිත කැණීම් මත උත්පාදනය වන ආර්ථික ප්‍රතිලාභ නොලබමින් මෙම සමාගම් තවදුරටත් මෙම ශ්‍රේෂ්ඨ තුළ පැවතීම පිළිබඳ සැලකා බැලීමේදී ඒ සඳහා වන සාක්ෂි නොමැතිවද දේශීය හා විදේශීය කොටස් වෙළඳ පොළ තුළ ගනුදෙනු සඳහා මෙකී බලපත්‍ර උපයෝගී කරගනු ලබන බවත් ඒ හරහා ආදායම් ලබා ගන්න ලබන බවත් උපකල්පනය කළ හැක. ඒ කියන්නේ ගරු කතානායකතුමනි, එයාගේ වැඩේ තමයි ගවේෂණය කරලා කැණීම් කටයුතු කරනවට වඩා රජයත් එක්ක කටයුතු කරන බලපත්‍රයක් Tamanට තියෙනවා කියලා එක්කෝ චීනයේ සහ ඉන්දියාවය තුළ එහෙම නැත්නම් ලංකාවේ කොටස් වෙළඳ පොළ තුළ Tamanගේ කොටස් වල වටිනාකම අගේ වැඩි කර ගැනීමට තමයි ඔවුන් කටයුතු කරන්නේ. එහෙම නැත්නම් ඇත්තටම කැණීම් කටයුතු වලට ඔවුන් කැමැත්තකුත් නැහැ, එන්නෙත් නැහැ. මේ අලුත් අපේ ප්‍රතිපත්තියෙන් අපි හදලා තියෙන්නේ නව ඛනිජ සම්පත් ප්‍රතිපත්තිය. අපි කරන්නේ ගවේෂණය, කැණීම්, සැකසීම, අගය එකතු කිරීම කියන හතරම කරන්න පුළුවන් සමාගම් වලට තමයි අපි අවස්ථාව ලබා දෙන්නට කටයුතු කරන්නේ. ඊළඟ ප්‍රශ්නේ තුම අහනවා, පහුගිය වසර 10 තුළ ඛනිජ නිස්සාරණය කටයුතු වලින් රජය ලැබුණු සමස්ත රාජ්‍ය භාග ආදායම, රොයල්ටි සහ අනිකුත් ආදායම් කොපමණද කියලා ඒ පිළිතුර ඇමනුම 3 තියෙනවා. අවුරුදු 10ක ලැයිස්තුවක් ඉදිරිපත් කරලා තියෙනවා ගරු කතානායකතුමනි. ඔව් මම සභාගත කරන ඔක්කොම එන්සාත් වාර්තාවත් අතුල් ගන්න කියලා ඉල්ලා හිටන මොකද ඒ තරමට වැදගත් මේක. ඊළඟට නව ගවේෂණ බලපත්‍ර වලින් කැණීම් බලපත්‍ර හෝ අදාළ බලපත්‍ර අයදුම්පත් කීයක් දැනට සලකා බලමින් තිබෙන්නේද? ඊට අදාළ අයදුම්කරුවන්ගේ නම්, ඛනිජ වර්ග හා බලපෑමට ලක්වන දිස්ත්‍රික්ක මොනවාද? පතල් කැණීම් කටයුතු සඳහා පතල් හා ඛනිජ ද්‍රව්‍ය පනතේ ඒ යටතේ සම්පාදිත රෙගුලාසි ප්‍රකාරව කාර්යාංශයේ විසින් ශිල්පී හා කාර්මිකයන් ආකාරයෙන් කැණීම් කටයුතු කිරීම සඳහා බලපත්‍ර නිකුත් කිරීම සිදු කරයි. 2026/6/24 දිනට කාර්යාංශයට ලැබී ඇති හා මෙතෙක් ඒ සඳහා බලපත්‍ර නිකුත් කර නොමැති අයදුම්පත් තොරතුරු ඇතුළත් ලේඛනය ඇමුණුම 4A ලෙස අමුණා ඇත. දරු කතානායකතුමනි, අපේ කාර්යාංශයට මේ වෙනකොට ලැබිලා තියෙන වැලි, බොරළු, ඇතුළුව සියලුම ඛනිජ සම්පත් වෙනුවෙන් ලැබිච්ච බලපත්‍ර ඉල්ලුම් ප්‍රමාණය 1542ක්. ඒ 1542ක නාම ලේඛනය, ඒ ඇප්ලිකන්ගේ නම්බර් එක, නම, මිනරල් වර්ගය, දිස්ත්‍රික්කයේ හැටියට මේ 1542 නාම ලේඛනයේ තියෙනවා. එමෙන්ම ඛනිජ ගවේෂණය සඳහා මේ වන විට භූවිද්‍යා පතල් ගැනීම් කාර්යාංශයේ විසින් සලකා බල යුතු නව ගවේෂණ බලපත්‍ර සංඛ්‍යාව 17ක් වන අතර, ඒ කියන්නේ හෙවි මිනරල් කියන එක. ඒ හෙවි මිනරල් කියන බර ඛනිජ වලට බලපත්‍ර 17ක් තියෙනවා. ඒ අදාළ තොරතුරුත් හැමුණුම 4B ලෙස දක්වලා තියෙනවා. ඊළඟ එතුමා අහනවා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවලදී මේ ගවේෂණ බලපත්‍ර සම්බන්ධයෙන් දීවර ජනතාවගේ සහ ගොවි ජනතාවගේ ආපු විරෝධතාවයන් සලකා බලලා තියෙනවද කියලා. පිළිතුර දිස්ත්‍රික් සම්බන්ධන කමිටු රැස්වීම වලදී හා ප්‍රාදේශීය ප්‍රජාව වතු කරන ලද කරුණු හා විරෝධතා කෙරෙහි අප හැම විටම අවධානය යොමු කරන අතර අදාළ තීරණ ගැනීමේදී කාර්යාංශයේ අනපනත් හා රෙගුලාසි වලට අනුගත වන පරිදි වඩා සාධාරණ ලෙස මහජන ඉල්ලීම් වලට සවන් දෙමින් කටයුතු කිරීමට උත්සාහ කරනු ලැබේ. මඩකලපු දිස්ත්‍රික්කයේ ඔබතුමාත් නියෝජනය කරන මම මඩකලපු දිස්ත්‍රික්ක සභාපතිවරයා හැටර මම මේ පිළිබඳව සැලකිලිමත් වෙන බව ඔබතුමා දන්නෝ. තවද කාර්යාංශය විසින් බලපත්‍ර නිකුත් කිරීම 2009 අංක 66 දරන පනතින් සංශෝධිත 92 අංක 33 දරන පතල් කණිද හා පතල් හා කණිද ද්‍රව්‍ය පනත 1993 අංක 1 දරන පතල් කැණීම් බලපත්‍ර දීමේ නියෝග ප්‍රකාරව සිදු කරනෝ. එමෙන්ම මෙම බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධ කරුණු ලබන එකඟත හා නිර්දේශ එකී පනතේ 30-31 වගන්ති ප්‍රකාරව කාර්යාංශය විසින් ලබා ගනු ලැබේ. පාර්ශ්වික කරුණු සම්බන්ධයෙන් මේ සඳහා අනිකුත් ආයතන විසින් නිරීක්ෂණ නිර්දේශ ලබා ගැනීම සිදු කරයි. අපි ඊයේ කැබිනට් මණ්ඩලයේදී අනුමැතියක් ගත්ත ගරු කතානායකතුමනි, විශේෂයෙන්ම අද ලොකුම ප්‍රශ්නයක් වෙලා තියෙනවා හැම දිස්ත්‍රික්කයකම මේ වැලි ඉවත් කිරීම පිළිබඳ ප්‍රශ්නේ. දැදුරුවය, මාඔය, ඒ වගේම මඩකලපුව, මහවැලිගඟේ හැමතැනම තියෙන ප්‍රශ්නයන් නිසා වැලි ඉවත් කිරීමට අදාළව වැලි බොරළු වගේ දේවල් සම්බන්ධයෙන් හෙවි මිනරල් නොවන ඒවට ඉදිකිරීම් ශේෂ්ත්‍රයට අදාළ දේවල් දිස්ත්‍රික් සම්බන්ධීකරණය යටතේ දිස්ත්‍රික් ලේකම්තුමල්ලා ප්‍රාදේශීය ලේකම්තුමල්ලා යටතේ සියලුම ආයතන ඒකාබද්ධ වෙන ආකාරයට කමිටුවක් සකස් කරලා ඒ කමිටුව මගින් වැලි සමීක්ෂණයන් සිද්ධ කරලා වැලි ඉවත් කරන්න ඕන අවස්ථාවේදී ඉවත් කර ගැනීමට කටයුතු කරන්න කියලා ඒ සම්බන්ධයෙන් පරිසර අමාත්‍යතුමාත් අනුමැතිය ලබා දීලා තියෙනවා. වන සංරක්ෂණය, වනජීවි, මහවැලිය අනිකුත් ආයතන ඒකාබද්ධ වෙලා දිස්ත්‍රික්කයේ වැලි දිස්ත්‍රික්කයට සපයා ගන්න පුළුවන් ආකාරයට සලසුමක් සකස් කරන්න කියලා දිස්ත්‍රික්ක මට්ටමින් ඒ සම්බන්ධ ක්‍රියාත්මක වීමට අවශ්‍ය පියවර ගන්න අපි තීරණය කළා තියෙනවා. මොකද නැත්තම් මේ වැලි ප්‍රවාහණය විසින් සහ විවිධ ආයතන වලින් ඒකමතියක් නැතිව මිල ගණන් තීරණය කිරීම විසින් බරපතල ප්‍රශ්න මතුවලා තියෙන නිසා. ඊළඟට 2026 ජාතික ඛනිජ ප්‍රතිපත්තිය සම්පාදනය කිරීමේදී හා වර්තමාන අනාගත පතල් කැණීම් අනුමැතියන් සලකා බැලීමේදී පාදක කරගත් සියලුම පාර්ශ්වික ආර්ථික හා තාක්ෂණික ශක්්‍යතා අධ්‍යයන වාර්තා රජයේ විසින් පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන්නේද කියලා අහලා තියෙනවා. ජාතික ඛනිජ ප්‍රතිපත්තිය සම්පාදනය කිරීමේ මූලික කටයුතු පරිසර මාත්‍යංශය යටතේ සිදු කරන ලදී. එෙහිදී ජාතික ඛනිජ ප්‍රතිපත්තිය කෙටුපත් කිරීම සඳහා ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය උපදේශන සේවාව ලබාගෙන ඇත. එසේම පරිසර මාත්‍යංශයේ විසින් මේ ප්‍රතිපත්තිය සාකච්ඡා කිරීමේදී සාකච්ඡාවට ගණනාවක් පවත්වා ඇති අතර එම සාකච්ඡා සඳහා අදාළ රාජ්‍ය ආයතන ඛනිජ ශේෂ්ත්‍රයේ ප්‍රවීණ විද්වතුන් මෙන්ම ඛනිජ ශේෂ්ත්‍රයේ නියුතු ආයතනද කැඳවා සාකච්ඡා කර ඔවුන්ගේ අදහස් ප්‍රතිපත්ති ගැටුම්පත් සාකච්ඡා කිරීමේදී සැලකිල්ලටගෙන ඇත. තවද ඛනිජ කැණීම් අනුමැතියන් ලබා දීමට පාදක කරනු ලබන පාර්ශ්වික ආර්ථික තාක්ෂණික ශක්්‍යතා වාර්තාවල විශාල හා සංකීර්ණය එම සියලු වාර්තාවල පිටපත් විශාල ප්‍රමාණයක් වරින් වර ගරු පාර්ලිමේන්තුවේ සභාගත කිරීම ප්‍රායෝගික නොවන බව නිරීක්ෂණය වේ. එසේම ඉදිරියේදී වරින් වර පතල් කැණීම් සඳහා ලැබුණු ලබන අනුමැතියන් වලට අදාළ ලේඛන අදාළ පාර්ශ්වයන්ට භූවිද්‍යා පතල් කැණීම් කාර්යාංශයෙන් ලබා ගැනීමට පහසුකම් සලසා ඇත. ස්තුතියි.
ගරු මන්ත්‍රීතුමා කෙටි පැහැදිලි කර ගැනීම.
බොහොම ස්තුතියි කතානායකතුමනි. ගරු අමාත්‍යතුමනි, මෙම ප්‍රශ්නය ඉදිරිපත් කිරීමට කිරීමේ පසුබිම තමයි පෞගිය සති කිහිපයකට පෙර ගෝල්ෆේස් හෝටලේ කොළඹෝ මචේ කොළඹෝ දන චේම්බර් ඔෆ් කොමර්ස් ආයතනයෙන් ඛනිජ පතල් පිළිබඳව කොන්ෆරන්ස් එකක් තිබ්බා. මම හිතන්නේ ඔබතුමා ඒකට සහභාගී වුණා. ගරු අමාත්‍යතුමනි, ඔබතුමාගේ පිළිතුරේ ඔබතුමා ඉතා පැහැදිලිව සඳහන් කරා ව්‍යාපෘති සම්බන්ධයෙන් පාරිසරික බලපෑම් ඇගේ EIA සහ IEE කිසිම දෙයක් කරලා නැහැ කියන එක, සමාලෝචනයක් කරලා නැහැ කියන එක මේක ප්‍රධාන කාරණය. ඒ වගේම තමයි ඔබතුමාගේ ලයිස්සුවක් ඔබතුමා තියනවා කියලා කිව්වා මේ සමාගම් පිළිබඳව ඔබතුමා සභාගත කරනවා. ඒ වගේම තමයි ඔබතුමාත් පිළිගත්තා මේ ආයතන විශාල ප්‍රමාණයක් කොටස් වෙළඳ පොලේ මේ බලපත්‍රය දමලා ලාභ ලබා ගන්නවා කියන එකත් ඔබතුමා පිළිගත්තා. ඒ වගේම තමයි ගරු කතානායකතුමනි, අමාත්‍යතුමාගේ අවධානයට උසාවියේ සුප්‍රීම් කෝට් ඇපීල් එකේ තීන්දුවක් තියෙනවා 137 ඇලේරක් 2017. මේ තීන්දුවට අනුව ඉතා පැහැදිලිව GSMB ආයතනයට උසාවියෙන් කියලා තියෙනවා ව්‍යවස්ථාවේ අංක 12 වෙනි වගන්තිය අනුව සියලු දෙනාටම සම අයිතියක් තිබෙන්න ඕනේ මෙවන් කාරණාවලදී. දැන් අපි දන්නවා ඔබතුමා කිව්වා අවුරුදු 10කට 15කට වඩා වැඩි ප්‍රමාණයක් මෙම ඛනිජ බලපත්‍ර, ඒ කියන්නේ heavy minerals බලපත්‍ර තියෙනවා කියලා. එතකොට ඒගොල්ලන්ට ඒගොල්ලන් කැණීම් කරලා නැහැ කියන එකත් කිව්වා. කැණීම් කරලා නැති එක පිළිබඳව මම සතුටු වෙනවා. මොකද ඔබතුමා දන්නවා ඉන්දියාව වගේ රටවල් වල ශේෂාධිකරණ තීන්දුව වලට අනුව මේ කැණීම් කරන ප්‍රතිපත්තිය සම්පූර්ණයෙන්ම වෙනස් කරලා තියෙනවා. දැන් ලංකාව තුල ගරු අමාත්‍යතුමනි, දැන් අපේ තියෙන ගැටලුව තමයි පහුගිය අවුරුද්ද ඇතුළත GSMB ආයතනයෙන් ලංකාවේ විශේෂයෙන්ම උතුර සහ නැගෙනහිර ඒ වගේම හම්බන්තොට ඔබතුමාගේ දිස්ත්‍රික්කයේ මාතර යම් ඒරියාස් වල මයිනින් ලයිස්, ඒ කියන්නේ ඇලකේට් කරන්න පුළුවන් අලුතෙන් ජෝන් හදලා ඒ ජෝන් වල කොයි කොයි අවස්ථා කොයි කොයි ඒරියා වල මිනරල්ස් තියෙනවද කියලා හඳුනාගෙන මැප්ස් හදලා දැන් ඉදිරි අනාගතයේදී මෙච්චර කලින් එක්ස්ප්ලොරේෂන් දුන්නේව මයිනින් ලයිසන්ස් දෙන්න යනවා කියන එක ලොකු බියක් සැකයක් රටේ ජනතාව තුළ විශේෂයෙන් මම නියෝජනය කරන ප්‍රදේශයේ තියෙන තිරුකෝවිල් වාකරේ වගේ ඔබතුමා දන්නවා වාකරේ තියෙන ගැටලු. ඉතින් මේ උසාවි තීන්දුවට අනුව ගරු අමාත්‍යතුමනි මම යෝජනා කරන්නේ මේ උසාවි තීන්දුවට අනුව මේ තියෙන බලපත්‍ර සියල්ලක්ම ඔබතුමාට මේ උසාවි තීන්දුව අනුව කැන්සල් කරන්න පුළුවන්. ඒක කැන්සල් කරන්න සියලු බලපත්‍රයක් දැනට දීලා තියෙන සියලු දේම කැන්සල් කරලා ඔබතුමා ඊට පැහැදිලිව කිව්වා මට සිංහලෙන් ඒ ටික හරියට ඔක්කොම කියන්න බෑ එක්ස්ප්ලොරේෂන් වැලියු ඇඩිෂන්. ඔබතුමා කව වැලියු ඇඩිෂන් කෑල්ලකුත් එන්න ඕන කියලා. මොකද මේ ඛනිජ සම්පත් මේ මිනරල්ස් ගරු අමාත්‍යතුමනි එකවරක් ගත්තොත් එහෙම නැවත හැදෙන්නේ නැහැ.
ගරු මන්ත්‍රීතුමා
කිව්වා අවසන් කරනවා කරුවා තනයිතුමනි නැවත මේවා ආයෙ එතන උත්පාදනය වෙන්නේ නැහැ. ඒක නිසා මගේ ඉල්ලීම තමයි ගරු අමාත්‍යතුමනි මේ උසාවි තීන්දුවට අනුව මේ සියලු බලපත්‍ර ලාභීන්ගේ බලපත්‍ර ටික අහෝසි කරලා ඔබතුමාලගේ ජාතික ප්‍රතිපත්තිය අනුව IEEE EIA වගේ සමාලෝචන හරියට කරගෙන මේක කරන්න. ඒ වගේ තමයි ඔබතුමාගේ දෙවැනි කාරණේ. දැන් දිස්ත්‍රික් සම්බන්ධන කමිටුවේදී ගරු ජනාධිපතිතුමා මඩකලපුවට ආපුලේ ඉතා පැහැදිලිව මඩකලපුවේ ඉන්න දිස්ත්‍රික් ඉංජිනේරු මහත්මයා පිළිබඳව චෝදනා ඉදිරිපත් කරා. වකුගඩු රෝගියෙක්ට සල්ලි එකතු කරනවා කියලා බලපත්‍ර ධාරීන්ගෙන් 50,000 ගන්න ආරං තිබ්බා. එතුමාගේ වාහනේ ටැබ් එකක් හයි කරගෙන තිබ්බා බලපත්‍ර ලාභියෙක් කියලා මම චෝදනා ඉල්ල කරා. ඔබතුමා කෝ ඒ ගැන පරීක්ෂණයක් කරනවා කියලා. දැනටත් ගරු අමාත්‍යතුමනි මඩකලපුව දිස්ත්‍රික්කේ උදාහරණයක් හරියට ගන්නේ GSMB ආයතනයේ ඉංජිනේරු මහත්තයා නෙමෙයි පර්මිට් දෙන්නේ. දැනටත් පර්මිට් දෙන්නේ එහෙ ඉන්න බ්‍රෝකර් කෙනෙක්. මම නම කියන්නේ නැහැ. බ්‍රෝකර් කෙනෙක් ඉන්නවා. ඒ බ්‍රෝකර් හරහා එන්ජිනියර්ට ගියොත් විතරයි පර්මිට් හම්බෙන්නේ. මේක ඉතා වැදගත් උදාහරණයක්. ප්‍රාදේශීය සභා බාලත්සේන ආරේම්පති වගේ ප්‍රාදේශීය සභාවල වැඩ කටයුතු සඳහා GSMB දෙකට දාපු පර්මිට් එක ඉල්ලීම රජයේ ආයතනයට දාපු ඉල්ලීම මේ වෙනකල් සලකා බලලවත් නැහැ. ඊට පස්සේ පෞද්ගලික
කණ්ඩායම
දාපු ඉල්ලීම් සියල්ල අවසන් කරන කතා නැතුණි. සියල්ල අනුමත කරලා ඒගොල්ලන් වැලි කැණීම් කරනවා. ගරු අමාත්‍යතුමනි මම මේ GSMB ආයතනයට අය වගේම තමයි හම්බන්තොට දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් සම්බන්ධ කමිටුවේ එපා කියලා කියපු GSMB නිලධාරියව මඩකලපුවට නම් දාන්න එපා.
අවසන් කරනවා.
මේ ඉල්ලීමක් තියෙනවා ගරු අමාත්‍යතුමනි. කාරණා දෙකක් එකක් මේ ප්‍රධාන කාරණේ මේ මිනරල්ස් පිළිබඳව දෙවනි කාරණේ තමයි මේ වැලි පිළිබඳව මට කලපුවේ ඔබතුමාගෙන්
ඔබතුමා අවසන් කරන පැහැදිලි කරන විනාඩි 3ක් ඔබතුමා ගත්තා.
ඒක නිසා මේ කාරණා දෙකටම පර්මිට් ටික සියල්ල කැන්සල් කරන්න මිනරල්ස් පිළිබඳව අලුත් හොඳ ඉංජිනියර් කෙනෙක් දාන්න.
ගරු මන්ත්‍රීතුමාගේ යෝජනාවට සම්පූර්ණ එකගයි. දැනට එක්සිස්ටින් ලයිසන් වලට දැනට පවතින ලයිසන් ඔක්කොම විශේෂ කමිටුවකින් අපි අධ්‍යයනය කරනවා. අධ්‍යයනය කරලා ඒ කමිටු වාර්තාව අනුව තමයි දැනට පවතින ලයිසන් වලට මොකද කරන්න කියන තීරණය ගන්නෙ. බොහෝ විට ඔබතුමා කියන යෝජනාවට මමත් එකඟයි. නමුත් ඒකේ විද්වත් කමිටුවෙන් තීරණය කර යවි. ඊළඟට කාරණාව ඔබතුමා කිව්වා මොකක් හරි කොළඹ තිබිච්ච රැස්වීමකට මමත් ගියා කියලා. ඒක සිලෝන් චේම්බර් ඔෆ් කොමර්ස් එකෙන් කරේ. එතකොට විෂය භාර ඇමතිවරය හැටියට මට ආරාධනා කරලා තිබුණා. විද්‍යා තාක්ෂණ කටයුතු ඇමතිතුමාට ආරාධනා කරලා තිබුණා. අපි ඒ සිලෝන් චේම්බර් ඔෆ් කොමර්ස් එක පිළිගන්න නිසා අපි ඒ රැස්වීමට ගියා. ඒකට ස්පොන්සර් කරපු අය කවුද නැද්ද කියන එක අපට අදාළ වෙන්නේ නැහැ. ඔබතුමා ගුවා මේ මුදලාවිලගේ වමනාවට මම ගියාද දන්නේ නැහැ කියලා පාර්ලිමේන්තුවේ. ඒක සම්පූර්ණ වැරදි. මොකද හේතුව මේ සියලුම ලයිසන් වල තත්ත්වය මම දන්නවා. එකින් එක මම දන්නවා. ඔබතුමාට කියන්න හිටපු ආණ්ඩුවල GSMB එකේ හිටපු DG ලා මේ පැත්තෙන් බලපත්‍ර දීලා ඊට පස්සේ ඒ ආයතනවල කන්සල්ටන්ට්ලා වෙලා තියෙනවා. මම නම කියලා ආයතන ඔබ මම ඒ කියන හැම ආයතනකම මම කියන්නම් දැන් උපදේශකවරු හැටියට ඉන්නවා කලින් GSMB එකේ හිටපු නිලධාරි සභාපතිලා එහෙම තත්ත්වයක් තියෙන්නේ. ඒක නිසා මේක සුද්ධ වෙන්න ඕන. සුද්ධ වෙන්නම ඕන. ලයිසන් විතරක් නෙමෙයි සුද්ධ වෙන්න ඕන මේ යාන්ත්‍රණය සුද්ධ කරන්න ඕන. ඔබතුමා කියන එක හරි. මඩකලපුවේ ඉන්න නිලධාරියා මාරු කළා වෙන කෙනෙක් ගෙනාවත් එයත් එහෙම තමයි. දිස්ත්‍රික්ක 25ම මාරු කරත් වැඩක් වෙන්නේ නැහැ මේක. මේකට යාන්ත්‍රණයක් හදන්න නැතුව. පුජ්‍යලය මාරු කරයි කියලා මේ පස්සේ විසඳෙන්නේ නැහැ. මොකද වෙලා තියෙන ක්‍රමය ඕක තමයි. දැන් මඩකලපුවේ කෙනා හම්බන්තොට මාරු කරයි, හම්බන්තොට කෙනා මඩකලපුවට මාරු කරයි කියලා ලොකු වෙනසක් වෙන්නේ නැහැ. මොකද යනකොට යන කෙනා ඉන්න එන කෙනාට ලැයිස්තුව දීලා යන්නේ මම මේ වැලි පොලෙන් මෙච්චර ගත්තා, ඔයාත් ඒක අඩු කරන්න එපා කියලා. මේක තමයි ඇත්ත. මම මේ මේක ඇත්ත යථාර්ථේ. ගරු කතානායකතුමනි, මාසයකට හැරයක් ඔයගොල්ලෝ 25 දෙනාම කැඳවලා එකට තියලා වාර්තා, ෆොටෝ, වීඩියෝ, ඕඩියෝ, රෙකෝඩින් පිට ඇහුවත් ඒගොල්ලෝ සද්ද නැතුව ඉන්නවා. ආයෙත් කරන්නේ ඒකමයි. මොකද හේතුව ඒගොල්ලොන්ගේ තියෙන වෘත්තීය සුසුකම් අනුව හුඟ දෙනෙක් රට දාලා ගිහිල්ලා. ඒතර අලුත් අය නැහැ. එකයි ප්‍රශ්නේ තියෙන්නේ. තව අලුතෙන් පිරිසක් බඳවගෙන මේක වෙනස් කරන තුරු අපිට මේ ප්‍රශ්නේ තියෙනවා. ඒක නිසා දැන් අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරලා තියෙනවා වෙනම ටාස්ක් ෆෝස් එකක් අපිට දෙන්න කියලා. විශේෂයෙන්ම එන්ෆෝස්මන්ට් එක අලුත් කරන්න ඕන, STF එක දාන්න ඕන, CCTV කැමරා හයි කරන්න ඕන, උපකරණ ගන්න ඕන, මේ වැලි පොළවල් ඒවා නිරීක්ෂණය කරන්න තාක්ෂණය පාවිච්චි කරන්න ඕන. අපි දැනට ඩිජිටල් අමාත්‍යාංශයට යෝජනා කරලා තියෙනවා මේ සියලුම කටයුතු ඩිජිටල්කරණය කරන්න කියලා. මොකද එහෙම නැත්තම් මේ වැඩේ කරන්න බෑ. තාක්ෂණය පාවිච්චි කරන්න ඕන, ආරක්ෂක අංශ මේකට සම්බන්ධ කරගන්න ඕන, නැත්තම් අපේ තියෙන වැලි මාෆියාව වෙනස් කරන්න බෑ. මේක තමයි ඇත්ත. ඒක නිසා මොකද එක දවසේ පැය 24 ගන්න ලයිසන් එකෙන් ඔබතුමා කියන්න හතර පාරක් පටවනවා. එක ටිපර් එකට ගන්න ලයිසන් එකෙන් හතර පාරක් පටවනවා පැය 24ක් ඇතුළත. වැලි පොළවල් ඒගොල්ල හදාගෙන ඉන්න එකට මේ යාන්ත්‍රණය මම අඳුරගෙන තියෙනවා. පුජ්‍යලය මාරු කිරීමෙන් පමණක් මේක වෙනස් කරන්න බෑ කියලා තේරුම් අරන් තියෙනවා. ඒ නිසා මාස දෙක තුනක් ඇතුළත මේ தත්ත්වය සම්පූර්ණ වෙනස් කරනවා.
වරාය සහ සිවිල්